ගරු දිලිප් වේදාරච්චිමත්තා ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු හේසවිතානගේ මත්තා මූලාසනෙට.
ගරුමන්තුමා කතා කරා.
ගරු මූලාසන ගරු මන්ත්‍රීතුමනි, අද කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගැන ශිර්ෂය ගැන කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කෘෂිකර්මාන්තය අද කඩාවැටලා අන්තිම තත්ත්වයට කඩාවැටෙච්ච මොහොත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ගජමිතුරන්ට මිලියන 600ක් 700ක් බදුසහන ලබා දීලා රට බංකොලොත් කරලා ගොවි ජනතාවට දෙවනි ප්‍රහාරය එල්ල කරන්න රසායනික පොහොර තහනම් කළා. කිසිම කෙනෙකුගෙන් උපදෙසක් නැතුව, මැති අමතුරුගේ උපදෙසක් නැතුව, කැබිනට්ගේ අනුමැතියක් නැතුව රසායනික පොහොර තහනම් කරන නිසා ගොවි ජනතාව මහපාට බැස්සා. ගොවි ජනතාවට කුඹුරු කරගන්න කටයුතු කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ගොවි ජනතාව අනාථ වුණා. ඉන් පස්සේ කාබනික පොහොර, නැනෝ නයිට්‍රජන් පොහොර ගෙනල්ලා ආනයනය කරලා අසූචි පොහොර නවක් ගෙනල්ලා කෝටි මිලියන 6.99ක් හොරා ගහවා. ගොවියට ගොවි අනාථ වුණා. මැති අමතුරුගේ බැංකු තර වුණා. ඒ අවුරුදු 3ක් යනකොට ගරු සභාපතිතුමනි, අපේ කෘෂිකර්ම ඇමතිතුමා ඉන්නෝ අපේ ගමේ, එතුමා ගොවියෙක් පුතෙක් දක්ෂයෙක්. අපි එතුමාට සහයෝග ලබා දෙන්න ඕන අපේ දිස්ත්‍රික්කේ රටේ ගොවිතැන් කටයුතු කරන්න. ඊට පස්සේ අපේ අවුරුදු 3ක් යනකොට නියගේ ආවා, පහුගිය නියගේ. ඒ නියගේ රටටම බලපෑවා ගරු ඇමතිතුමනි, ඔබතුමා දන්නවා, අපිත් දන්නවා. ඒ නියගේදී අපේ දිස්ත්‍රික්කේ අපේ පළාතේ, ලකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කේ, මොණරාගල දිස්ත්‍රික්කේ, රත්නපුර දිස්ත්‍රික්කේ ගොවි ජන කොට්ටාස හතක ගොවි අඟුණුකොළ පැලස්ස මුරවැසිහෙනයි, තන්ද්‍රිකා වැවයි, සූරිය වැවයි, මයුරපුරයි, කිරිබ්බං ආරයි, සෙවන ගලයි, ඒ ගොවි ජන කොට්ටාස හතේම ගොවි සංවිධාන 310ක වගාව විනාශ වුණා. පූදින්න තිබුණු ගොයම වතුර ලබා නොදීපු නිසා ගොයම මැරුණා. අපේ ඇමතිතුමා ලොකු උත්සාහයක් ගත්තා වතුර ලබා ගන්න. සමනලවැව ව්‍යාපෘතියෙන් වතුර ලබා නොදීම නිසා හෙක්ටයාර් 32,500ක් විනාශ වුණා. පූදින්න තිබුණ ගොයම විදුලිය නම් ලබා ගන්න තිබුණා මුදලට හරි. නමුත් අපේ රටට බත සපේන ගොවියා විනාශ වුණා, බත නැති වුණා, ගොවියෝ අසරණ වුණා. නමුත් මම අපේ ඇමතිතුමාට මම ඉදිරිපත් කරන්නේ මේ සමනල වැව ජලාශයෙන් අපේ උඩවලට ජලය ලබා දීලා අපේ ගොවි ජනපදවලට වතුර ලබා ගන්නේ, අපේ ගොවි ජනතාවට වතුර ලබා දෙන. ඒ සමනල විදුලි ප්‍රොජෙක්ට් ටෙක්නිකල් රිපෝට් එක මම සොයාගත්ත ගරු ඇමතිතුමනි. ඒ සමනල වැවේ ඒ ගිවිසුමේ තියෙනවා, මේ ගිවිසුම මම හොයාගත්තා. මේ ගිවිසුමේ තියෙනවා ගරු ඇමතිතුමනි, මම කියවන්න පොඩ්ඩක් බලාගන්න. හත හත උඩවල ව්‍යාපෘතියේ වාරි කටයුතු සඳහා සමනල විදුලි බලාගාරයේ අවරාරෝරෙන් සිදු කරන සම්පාදනයෙන් වලවේ ගඟේ අතු ගංගාවක් වන කළුපත්තෝය වෙත ගලා බසිනු ඇත. සමනල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු හා විදුලි නිෂ්පාදනය සඳහා හේ කටයුතු මගින් උඩවලව ජලාශයට ගලා යන ජලය ධාරිතාවේ රටාව වෙනස් කරගනු ඇත. ජල ව්‍යාපෘති මධ්‍යම ඉංජිනේරු ඉදිකිරීම් කාර්යාලයේ වාර්තාව තුළ සිදු කරන ජල කළමනාකරණ අධ්‍යයනය මගින් පෙන්වා දෙනුවේ සමනල වැව ව්‍යාපෘතිය මගින් උඩවලවේ වාරි කටයුතු විශ්වාසනීයත්වයකට සැලකිය යුතු ලෙස වර්ධනය කරනු ඇති බව, වගා ව්‍යාපෘති 52ක් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන කටයුතු අනුව සමනල වැවට අදාළ සිදුව තිබී වගා අසාර්ථකත්වයේ අගය 3ක් ලෙසද, සමනල වැව රහිත ලබා තිබූ අසාර්ථකත්වයේ අගය 10%ක් විය. සමනල වැව ව්‍යාපෘති ඉදිකිරීමත් සමග උඩවල වගා කටයුතු හෙක්ටයාර් 32,500ක් දක්වා විශාලනය කළ හැකි අතර 94%ක වගා සාර්ථකත්වය අත්පත් කරගත හැක. ගරු ඇමතුමනි කියන්නේ මේ සමන ජලවැවේ ජලාශයෙන් අපිට අපේ උඩවලට දීලා අපේ මේ කුඹුරු වලට ඒ අතුරු ලබා දෙන. මෙන්න මේ හේතු නිසා උඩවලේ පෝෂණය වෙන ගොවි බල ප්‍රදේශ වල ජලය ලබා දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඔබතුමා මේ විදුලි බල මණ්ඩලයේ මේ ගිවිසුම තියෙනවා. මේ ගිවිසුම අරගන්න. අපි දැන් මේ අවුරුද්දේ අපේ හෙක්ටයාර 32000ක් විනාශ වුණා, ගොවිය නැති වුණා. අපේ තමන් රාජපක්ෂ ඇමතුමත් ඉන්නවා, එතුමාත් මේක දන්නවා. නැති වුණා මේ මේ මේක අරගන්න. එතකොට මේ පනත අරගෙන විදුලි බල මණ්ඩලයෙන් මේ පනත අරගෙන ඉවරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා කැබිනට් එකට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා අනුමැතියක් ගන්න. මේ හැම අවුරුද්දම එන නියඟේත මේ පාළුවට අපේ ගුජන්තාව මුහුණ දෙන ගැටලුවට ගිවිසුමක් අස්සම් කරලා අපේ ජලය ලබා ගැනීම වැඩපිළිවෙලක් සකස් කරන ඕනේ කියන එක මම යෝජනා කරනවා. තමලැමතුමා ස්ථිර කරනවා, ඔබතුමත් ස්ථිර කරන්න. මේ ආණ්ඩුවේ මේ පාරම මේ කරන්න ඕන. නැත්නම් ලබන අවුරුද්දේ වතුර දෙන්න බැහැ කිව්වොත් නා අපේ කාන්තන විද්‍යාසේකර ඇමතුමා ජලය දෙන්න බැහැ කිව්වා. ඉතින් අපි ජලය දෙන්න බැහැ කියන්නේ බෑනේ. අපේ පළාතේ ගොවින්ට දෙන්න තියෙන ජලයනේ. විදුලිය නම් සල්ලි වල ගන්න පුළුවන් නේ. කන්න තිබුණ අපේ වීටිකනේ අපිට නැතුනේ. අපේ ගොවියෝ හිඟමඩටපත් වුණා. ගොවියෝගේ රැකියා ආරක්ෂා නැති වුණා. දරුවෝ පාසල් යවගන්න බැරි වුණා. දැන් අවුරුදු 3ක් තිස්සේ මේ ගොවි ජනතාවට මේ ආණ්ඩුව ආවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඇමතුමා ජනාධිපති වුණාට පස්සේ මේ ගොවියෝගෙන් තමයි පරිගන්නේ. ගොවියාද විනාශ මුඛයට වැටලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට මම මේක ප්‍රොජෙක්ට් එක අරගෙන මේ ගිවිසුමක් අත්සන් කරලා ඔබතුමාලා කරන්නේ නැත්නම් අපේ ආණ්ඩුව ආපු වෙලාවට අනිවාර්යෙන් මම මේ දේ ඉෂ්ට කරනවායි කියන මම ප්‍රකාශ කරනවා. ඒ නිසා මම දෙවනි වතාවට දෙවනි කාරණේ මම ඔබතුමාට කියන්නම්. මම වැඩිපුරම ඉදිරිපත් කරන්නේ ගොවි ජනතාවට අවශ්‍ය ගැටලු ටිකක්. දැන් මේ ගැටලුව වතුර ප්‍රශ්නේ කොටස පහයි. ඊළඟ ලුණුගම්බේර ව්‍යාපාරයේ ආරම්භයේ සිට මෙතෙක් ජලාශයේ පෝෂණය වෙලා නැ පන්නේ ගමු වැව, වීරවිල වැව, දෙබර වැව, තිස්ස වැව, යෝධ වැව, වංගුර වැව, දකුණු වැව, වාරියල් මාර්ග 32ක් සංවර්ධනය වෙලා නැ ගරු ඇමතුමා. ඒ වාරි ජලය යන බල ප්‍රදේශ වලට අයත් දුනුගම්බෙහෙර ව්‍යාපාරේ ඒ වාරි ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණය වෙලා නැ රොම්මඩ පිරිලා. ඉතින් පහුගිය දවස්වල වාරියල් ප්‍රතිසංස්කරණ නොවෙන්නේ සමාස්කන්නේ ඒ වැඩකටු කරගන්න බැරි වුණා. මට ගොවි සංවිධාන කීපයක් කතා කරා ගරු ඇමතුමනි. මම ඉල්ලීමක් කරන්නේ දැන් ලුණුගම්බේර ගොවි සංවිධාන සභාපති සාමිත මහතා මගෙන් ඉල්ලීමක් කරලා ලක්ෂ 25ක් දීලා වංගුරේ දකුණුරේ ඇල කිලෝමීටර් 26ක් ප්‍රතිසංස්කරණය කරා. සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ පෞද්ගලික සල්ලි අරගෙන මේ පහුගිය මාසේ 8 මාසේ ප්‍රතිසංස්කරණය කරා. ඉතින් ඒ වගේ මේ ඇල මාර්ග ඔක්කොම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සල්ලි තියෙනවා. ඒ වයින් ඒ සල්ලි වලින් ඔබතුමා මේක මැදිහත් වෙලා මේ ගොවිජනතාවගේ මේ ප්‍රශ්න මේ ඇල මාර්ග සුද්ධ කරලා මේව කරනකොට ඒ ගොවිජනතාවගේ ඒ ජල ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ නිසා ඒ දේ තිස්ත කරන්න කියලා මම ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තිස්සම ආරාමේ ගොවි සංවිධාන 16ක් මගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ජනාධිපතිතුමාට තවලා තියෙනවා මේ වාර්තාව. ප්‍රධාන වැව් කුඩා වැව් සහ වගා සඳහා ලුණුගම්බේර ව්‍යාපාරයේ හෝ උමා ඔය විහෙරගල ව්‍යාපෘති වල අතිරික්ත ජලය ලබා ගැනීමට ගොවි සංවිධාන 16ක් මගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. තිස්ස යෝධකණ්ඩි ප්‍රදේශයේ උද්දකන්දර රණකෙලිය විහාර මහදේවිපුර කිරින්ද ග්‍රාම සේක වසන් වල 1960 ඉදි කරපු වැව් 25ක් තියෙනවා. අක්කර 1000ක් වීවගා කරනවා. වගායිඩම් අක්කර 200ක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. 6000ක් තියෙනවා. 2019 තඹරවැව දක්වා කිලෝමීටර් 4ක් මේ යල දික් කරලා තියෙනවා. ඒ ගොවි සංවිධානය ඉල්ලන්නේ තව කිලෝමීටර් 6ක් පමණයි අර දික් කරන් තියෙන්නේ. ඒ දික් කරොත් කිරින්දට වෙනකම්ම ඒ ගොවි ජනතාවගේ ඒ ගොවි කෘෂි කර්මාන්තය හේන් ගොවිතැන කුඹුරු ගොවිතැන කරගන්න පුළුවන්. මේ ගොවි සංවිධාන 16ක් තිස්සමහරාමේ ගොවි සංවිධාන 16ක් ඉල්ලපු සංවිධාන ඉල්ලපු ඉල්ලීම කිලෝමීටර් 6යි මේ වැව දීර්ඝ කරන් තියෙන්නේ. ඉතින් මේ වැව් හරනෝ වගේම වැව් කපනෝ වගේම අනිත් දේවල් කරනෝ වගේම මේ ඇල මාර්ගයක් දික් කරලා දුන්නොතින් ඔය අනිත් ගම්මා ඒ වසම් කීපෙම තියෙන කෘෂිකර්මයයි ගොඩබෝග වගාවයි ඒ හේන් ගොවි තැනටයි ඒ මිනිස්සුන්ටයි ජලය ලබා ගන්න පුළුවන් කියන එක මම යෝජනා කරනවා. මේ ඇලනේ ගරු මම්තුම මේ දෙනම් පත්‍රික මේ මල්ලි මේ දෙන්න කිව්වා. ඈ? බන්මින්තන් ඉඳන් නෙවි මේ තිස්සමාර ගොවි සංවිධානය මේ කුඩාවසා වග තිස්ස යෝධකන්දි ප්‍රදේශයේ උද්දකන්ද රණකෙළිය විහාරමාදේ කිරින්ද ග්‍රාම සේවක සම්වලට ගෙනිය නැද දැලගෙන මෙන්න මේක මගේ යවන්න පොඩ බලන්න
චමල් රාජපක්ෂන්ට
මන් දන්නේ නැහැ මට ගොවි සංවිධාන 16ක් මට එවපු ලියුම ගරු එමුතු
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
අනේ මගේ වෙලාව මම මුල් ආරණ අරිනකොට ටවුන් වලට ඉන්නේ. මෙතකොට බුමඩි බයිතා විනාදයක් දැම්ම මට මේ නියඟේ හම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි මේ ගොවිල්පව ටික නියඟේ වැඩිපුර වන්දි ලබා දුන්නා. ඔබතුමාට රුපියල් ලක්ෂයක් දෙනවා කිව්වා අක්කරයකට. හෙට්ටාරකනේ අක්කරයකට නේ මුර්ගයන් එපා ගොවිය ආයෙන්න. ලක්ෂයක් දෙනවා කියලා කිව්වා කැබිනට් එකෙන් අනුමත කරේ නැහැ. හෙට්ටාරකට ලක්ෂ දෙනකොට එතකොට අක්කරයකට 40000යි. එතකොට හෙක්ටයාර නම් වෙන 86000යි. 40000යි 4000 කඩුවලා තමයි 36000යි ගොවියන්ට හම්බ වෙන්නේ අක්කරයකට. ඉතින් මේ මෙහෙම කරන්නේ මේක ආණ්ඩුව කරපු වැරද්දක්. අපිට වතුර දුන්නම් මේ ගෙව මේ සල්ලි ගෙවන්න ඕනේ නැහැ තමයි එමුතුමා. අපිට වතුර දුන්නම් නැහැ තමයි මේ කාන්තන එමුතුමාගේ කටේ බලට ඔබතුමා සටන් කරා නම් ගන්න තිබුණා. ඉතින් කැබිනට් එක හදන කරු මේ ගොවියන්ගේට වතුර නොදීම නිසානේ පූජන ගොවි මැරුණේ කරු මේ එමුතුමා. ඒ නිසා මේ ගොවියෝන්ගේ වන්දි දෙන එක වැඩි කරලා දෙන්න. මේ වැඩි කරන්න කියලා මේ හෙක්ටයාර එකටම 86000ක් දෙනකොට අක්කරයකට 36000ක් දෙනකොට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ නේ මිනිස්සු ණය වෙලා වුරු තුනේම කරු එමුතුමා මිනිස්සු ගොවියෝගේ අසරණලා කන්න බොන්න විදියක් නැහැ බඩු මුට්ටු ගස් තියලා දුව කසාද බන්දලා දෙන්න විදියක් නැහැ හරක පාන වේර ගන්න විදියක් නැහැ දේපළු ගස් තියලා හැමදේම වෙලා රට විනාශයටපත් වෙලා තියෙනවා ඉතින් මේ විනාශයෙන් ගොවි ජනතාව බේර ගන්න ඔබතුමා ලෙක්කහවලා කටයුතු කරන මගේ පූර්ණ සහයෝගය අපේ නායකතුමාගේ අපි ලබා දෙනවා කියලා ඉල්ලමින් මට වෙලාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙමි මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි කරමු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක්.
කීයද?
විනාඩි 5ක්.
ගොඩක් දේවල් හිතාගෙන ආවේ කතා කරන්න විනාඩි 5 නම් ඉතින් ගොඩක් දේවල් කතා කරන්න අමාරුයි. නමුත් ලැබිලා තියෙන වෙලාව අනුව ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි 69 ලක්ෂයේ ධනවරමක් අරගෙන තමයි රටේ බලේ පිහිටුවේ. ඒ වගේම අපි පාර්ලිමේන්තුවෙන්නේත් ඒ 69 ලක්ෂය නියෝජනය කරමින්. හැබැයි අපිට තේරුණා මේ රටේ අපි ගත්ත යම් අපි ගෝඨාභය රාජපක්ෂ මහතුමාට අදලත් දොස් කියන්නේ නැහැ. එතුමාගේ හොඳ දර්ශනයක් තිබුණා. නමුත් කොතන හරි වැරද්දක් වුණා එක්ක උපදේශකයන්ගේ හෝ ගත්ත ක්‍රියාමාර්ගයේ වරද නිසා තමයි අපිට අද දේශපාලන වශයෙන් යම්කිසි හානියක් සිද්ධ වුණේ. ඒ කියන්නේ ගොවියට මේ ජන සමාජයේ යම තාම බලයක් තිබුණා. මේ මහ පොළොවේ බලය තියෙන තාම ගොවියට කියන එක අපි තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඒ තේරුම් නොගත්ත නිසා තමයි අපි පොහොර ප්‍රශ්නෙට ගිහිල්ලා තමයි අද මේ රටේ ඇතුළත් තියෙන යම් ප්‍රශ්නයකට මේ ගොවියා මහපරණාපක හේතු වුණා කියලා මම පෞද්ගලික විශ්වාස කරනවා. මොකද ගමේ කෙනෙක් වශයෙන්. ඒ නිසා ගම අපි නිරන්තරයෙන් මහ ජනතාවක සම්බන්ධ නොට කියන්නේ පොහොර ප්‍රශ්නේ තමයි මේ ඔක්කොටම මුල වුණේ කියන එක. ඒ නිසා ඒක ඉතිහාසයේ නිවැරදි කරන්න බැරි වරදක් වශයෙන් තමයි මට දැනෙන්නේ. කොහොම වුණත් ගරු මුලාසනරුවට මන්ත්‍රීතුමනි මම මේ පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා මම ගමේ මහජනතාව නියෝජනය කරන කෙනෙක්. මම මොනවා හරි දෙයක් කරන්න හිතුනොත් ඒක අතු අග ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා හරි කරන්න උත්සාහ කරනවා. මම මේ පාර්ලිමේන්තුවේ එන හැම දවසෙම මගේ ලිපිගොනුවේ තියෙනවා ව්‍යාපෘති ගණනාවක්. එකක් තමයි දූලියංග ව්‍යාපෘතිය. මම අවුරුදු 3ක් මේ ව්‍යාපෘතිය මගේ ෆයිල් එක ඇදමුණා. මම මේක ලොකු උත්සාහයක් ගත්තා. අමාත්‍යාංශ අමතුමා හම්බුණා, අපේ නියෝජ්‍ය අමතුමා හම්බුණා, අපේ මොහන් අමතුමා, අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය හම්බුණා, ඒ වගේම අපනායන භෝගයේ අපනායන කෘෂිකර්මයේ ලේකම්තුමිය හම්බුණා. නමුත් මේක පළාත් සභාවට ගියා නෝ මේක ඇදී තිබුණා. මට ලොකුම නවතුණා මේක කොහොම හරි කරන්න. හැබැයි අපේ නියෝජ්‍ය අමතුමා මට දවසක් අමාත්‍යාංශ රැඳ කියලා අධ්‍යක්ෂතුමියට මුණගස්සලා අපේ අමතුමා ඒකට මැදිහත් වෙලා දැන් මට සතුටින් කියන්න පුළුවන් මගේ ඒ දුර්යංග ව්‍යාපෘති අද ඒ ගම්මානය තුළ ජනිත කරලා අද මහ පොළවට ගේන්න පුළුවන් වුණා. ඒක ලොකු හයියක්. මම මේ ගම්මානයේ දුලියංග ගම්මානයක් වශයෙන් නම් කරන්න මට දායකත්වය ලබා දීලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු මුලාසන රුඩු මන්ත්‍රීතුමනි මම බුලත් ගොවියා ගැන මම ගමෙන් ආව මන්ත්‍රීතුමෙක්ගෙන් ගමේ මිනිහාගේ ප්‍රශ්න මම මෙතන කතා කරන්න. මම බුලත් ගොවියෙන් ලොකු සටනක් කරනවා. දැනුත් තියෙනවා බුලත් ගොවියා වෙනුවෙන් ගෙනාපු ව්‍යාපෘති වර්තාවට තාම බැරි වුණා 7-5ක් හොයාගන්න අවුරුදු 3ක් මේ ව්‍යාපෘති ලයිස්තුවට. ගොවියන්ට ගහක් කපන ගස් කපන එක කිතුල් ගස් කපන පුවක් ගස් කපන එක ඉනි කපන එක නවත්තලා කොන්ක්‍රීට් කණුවකට මේ බුලත්වාග අරන් ගිහිල්ලා ඒ ශක්තිය දෙන්න ගත්ත උත්සාහය බැරුණා. නමුත් මම අගය කරන්නට වෙන බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමාට මම ව්‍යාපෘති දීර්ඝාක් කළාම එතුමාගේ තත්ත්වය තුළ එතුමා මේක සාකච්ඡා කරලා ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරණ නැමැතිතුමාටත් මට කතා කරලා මේ මන්ත්‍රීතුමා මේකට ලොකු උත්සාහ කරන උදව් කරමු කියලා අද මට ගම්මානයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ගොවියෝ 75 80ක් එකතු කරලා බුලත් ගම්මානය. හැබැයි සමාජයේ සාම්ප්‍රදායික වගාක් වශයෙන් මේකේ තියෙන ගුණාත්මභාවය අතීතයේ ඉඳලා බුලත් වගා පිළිබඳව කතා කරත් අපනායනය වෙනුවෙන් ඒ සඳහා අපි ගම්මාන නිර්මාණය කළත් බුලත් ගොවිය ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. ඒ නිසා මම ඒ බුලත් වගාවත් එක්ක හැඳුනුමිනේක වශයෙන් මට යුතුකමක් වගකීමක් තිබුණා මේ මිනිස්සුන්ට මොනව හරි කරන්න. මම දැනටත් අපේ අමතුමා සහ නියෝජ්‍ය අමතුමාට උදව් කරනවා වගේම මම දැනුත් මතක් කරන පුළුවන් නම් මේ බුලත් ගොවියා මේ ජන සමාජයේ දෙපැයින් නැගී හිටවන අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම කහ උණ වගාව මේ බටගස් කපන්න දෙන්නේ නැහැ. බටවග මේ වේවැල් කර්මාන්ත කරන්න දෙන්නේ නැතිල අලුත් වගාවක් නිර්මාණය කළා. කහපාට උණගස් වල ගෙවල් වල විසිතුරු වවන වගාවක් වශයෙන් කරන්න මම ලොකු උත්සාහ කළා. තාම කරගන්න බැරි වුණා. ඒ වගේම මම අපේ අමාත්‍ය රමේෂ් පත්‍ර නැමැතුමා ඉන්න කාලේ තේ ගම්මාන දෙකක් නිර්මාණය කරන්න ඒ එතුමාගේ දායකත්වයෙන් ලොකු ලැබිලායි මම ඒ කටයුත්ත
කළා.
මම තව ව්‍යාපෘතියක් ඉදිරිපත් 10 දෙනෙක් එකම වගාව වවන්න එක දෙනෙක් 10 දෙනෙක් එකම දේ වවන්න ගමක ඒකත් මට කරගන්න අමාරු වෙච්ච වැඩක් ඒ දේ කරන්න. ඒ වගේම කහ වගාව සම්බන්ධයෙන් නම් අද කහ ඕනෝඩත් වඩා හැදලා කහට විකුණ ගන්න බෑ මිනිස්සු අපිට දැන් ඒකට දොස් කියනවා. ඒ වගේම පුවක් වගාව සඳහාත් මට ලොකු සහයෝගයක් අපේ අමාත්‍යංශෙන් ලැබුණා. ඒ වගේම කෙටි කාලයේ කෙටි කොස් පැල ටිකක් ලබා දෙන්න උත්සාහ කරන්න අවශ්‍යතාවය ඒ වගේ කරුණු කාරණා ගණනාවක් තිබුණා.
ගර්භතුමාතුමාගේ කාලය අවසන්
නෑ මට තව පොඩි වෙලා දෙන්න මතුමා මම මේ අමාත්‍යංශ නියෝජනය කළා මට ලොකු තීනා කීපයක් කියන්නේ. ඒ වගේම පොල්ගස වැවිලි භෝගයක් වශයෙන් තියෙන ගහ ආහාර පනතට දාලා මේක ගහ තහනම් කරන්න මම මේ පළාත් සභා පාර්ලිමේන්තුව ආපු දවසේ ලොකු උත්සාහ කරනවා. ඒ දේ කරගන්න පුළුවන් කමක් ලැබුණ නැහැ කියන එක මම මතක් කරන්නට ඕනේ. විශේෂයෙන් ගරු මම වැඩි වෙලා ගන්නෙ නැහැ ගරු මුලාසෙනාරුවට මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් අමතුමාට ස්තුති කරනවා. එතුමා බොහොම සංවේදීව මේ උඩුගම්බලාගිය රාජකාරියක එතුමා කරලා අද සමාජයේ එතුමා යම් තැනකට ගෙනාව ගොවියා. ඒක නිසා රාජ්‍ය අමතුමා අපේ මොහන් සමර මොහන් අමතුමාටත් දීබි හේරත් අමතුමාට කාදර් මස්ත අමතුමාට ස්තුති කරනවා. විශේෂයෙන් ගෝජන අමාත්‍යංශ ලේකන්ත මහ ප්‍රධාන නිලධාරීන් විශේෂයෙන් ගෝජන සේවා කොමසාරි ජෙනරාල්තුමාට වගේ කරනවා. එතුමාට මම හැම වෙලාවකම හැමදේම වගේ එතුමා බොහොම සංවේදී කරලා අපිව දැනුවත් කළා කරුණු කාරණා කියන්න ඕන කාරණා. ඒක සම්බන්ධව මම එතුමාට ස්තුතිවන්ත වන අතර විශේෂයෙන් මේ දේ කියන්නට අවස්ථා දෙන්න මේ අපි වැඩ කරනකොට ආණ්ඩුව වශයෙන් උත් පළාත වශයෙන් එකට වැඩ කරන්න නැතුව අපි ඒකාබද්ධ වුණොත් මම විශේෂයෙන් බස්නාහිර පළාත සම්බන්ධයෙන් කියන්නට ඕනේ ගරු ආණ්ඩුකාර අපේ යාමාසල් රොෂාන් ගුණතිලක මහතුමා මේ කුසිකාරමනේ විශාල දායකත්වයක් දක්වන ඒක කියන්න වෙලාව මදි මැදන. ඒ වගේම ප්‍රදීප් යසරත් මහතුමාත් ඒ වගේම කුසිකාරම ලේකම්තුමා හිටපු අය නිල්වල මහත්මයා හිටපු ලේකම් සියලු දෙනාත් ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම කුකුල් පාලනය සම්බන්ධයෙන් ඒ ඉන්න අපේ පීඩී වෛද්‍යවරයා ඇතුළු සියලු දෙනා ලොකු කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඒ වගේ කරේ නැති වුණොත් මේ සමාජයට අපි අරංගිය යම් යම් දේවල් ඒ අයගේ ශක්තිය තුළ ඒ අයට ස්තුති කරන්නට ඕනේ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කියන්න තියෙන බොහෝ දේ තිබෙනවා මහජන. ඒ නිසා මාස 4ක් වතුරෙන් යට වෙච්ච කුඹුරු තියෙනවා. ඒ අයට හතර මතක් වගා කරලා තියෙනවා. ඒ අයට වන්දියක් ලැබිලා නැහැ. ඒ අයගේ දුක්ඛ දෝමනස්යන් තිබෙනවා. පොහොර ටික පුළුවන් නම් නොමිල ලබා දුන්නත් ඒ මිනිස්සුන්ට වටිනවා. ඒ වගේ වෙනත්
සුදී ගර්මන්තුමා කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා.
ඒ නිසා ඒ සියල්ල ගොඩක් කියන්න දේ තිබුණත් වෙලාව නැහැ. ඒ නිසා ඔබතුමාට ස්තුතියි
බොහොම ස්තුතියි. ස්තුතියි මේ ළඟට ගරු වර්ණලියනගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5ක කාලයක්.
ස්තුතියි කාලය ලබා දුන්නට ගරු සභාපතිතුමනි. ඇත්තටම අද කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කතා කරනකොට අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ අමාත්‍යාංශය යටතේ කතා කරන්න ලැබිච්ච එක සම්බන්ධයෙන් ඒ වගේම අපි දැක්ක අද දවසේ කතා කරනකොට අපේ ගරු ඇමතුමාට එන්න ඉස්සෙල්ලා තමයි සියලුම ප්‍රශ්න ටික තිබිලා තියෙන්නේ. දැන් හැබැයි ඔබතුමාට ඒ සියලුම වගකීම් ටික ලැබිලා තියෙනවා. ඉදිරි කාලයේදී ඒවා කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල වගකීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි කාලය අඩු නිසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගැන කතා කරනකොට වැවිලි අපි දන්න 1940න් පස්සේ අපේ අමාත්‍යංශයේ වතු සමාගම් තිබිලා තියෙනවා හෙක්ටයාර් මෙතන්නේ හෙක්ටයාර් 9,25,000කට අසන්න සංඛ්‍යාවක්. ඒකෙත් 169කුත් රබර් 38කුත් පොල් 12කුත් තිබිලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට වර්තමාන තත්ත්වය ගත්තාන් පස්සේ කොහොමද කියන එක ගැන ඔබතුමා මම හිතන්නේ දන්නවා ඇති. නමුත් අපි දන්නවා අපේ රජයේ වතු සමාගම් අපි ලබා දීලා දිනන ප්‍රයිවට් කම්පැනිස් වලට මේනකොට වතු සමාගම් 23කට අපි ලබා දීලා තිනවා. ඒ නිසා මේ වතු සමාගම් වලින් අපිට රජයට ලැබෙන බදු ප්‍රමාණය අපි බලන්න ඕනේ කියලා මම විශ්වාස කරා. මොකද අපි මම උදාහරණයක් විදිහට අපේ දිස්ත්‍රික්කයේ තියෙන මේ හපුගස්තැන්න වැවිලි සමාගමේ අපිට ලැබිච්ච ආදායම ගත්තාම පස්සේ කරු අමාත්‍යතුමා උදාහරණයක් විදිහට හපුගස්තැන්න 2019 අපිට ලැබිලා තිනවා මිලියන 55ක් අපුගස්තන්න වැවිලි සමාගමේ 2019. ඊට පස්සේ ආපහු 2023 වෙනකොට රුපියල් මිලියන 56යි. සමහරවිට වර්ධනයක් වෙලා නැහැ. ඒකට හේතුව වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරන්නේ ගරු ඇමතුමනි. අපි ඇමතිවරයෙක් විදිහට ඒ සමාගමට ගිහිල්ලා ඒ අදාළ ස්ථානයේ බලලා ඒවැ මං හිතනවා මේනකොට වතු විශාල සංඛ්‍යාවක් මේ වතු වැවිලි කරන්න නැති ප්‍රදේශ මේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අද ඒවෙන් ආදායමක් ගන්න නැහැ. ඒ නිසා අපි වැවිලි සමාගම් මොක කතා කරලා මේ මුඩු අක්කර ප්‍රමාණය වවන්න යම් කිසි ශක්තියක් ලබා දෙන්න පුළුවන් නම් අපිට මේකෙන් වැඩි බදු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපි මේක බදු විතරක් අරගෙන ඉන්න කල්පනා කරොත් එන්න මුඩු වෙලා අපිට මේ බදු ප්‍රමාණයත් ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා අපි මෙතනට යන්න ඕනේ. ගිහලා කතා කරලා මේගොල්ලන්ට ඒ ශක්තිය ලබා දීලා මොකද අපේ ඉන්න මේකේ සේවකයෝ ගත්තාන් පස්සේ අපුගස් තැන්නේ 4000 ගානක්. හැබැයි අද වැඩ දෙන්නේ 2000කට විතර. පිටේටට තමයි අනිත් 2000 යන්නේ. සම මේක විශාල අසාධාරණයක්. සම අපි ඒක ප්‍රවර්ධනය කරගන්න ඔබතුමාට යම් කිසි ශක්තියක් ලැබෙන්න කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් මේක අපරාධය එන්න දිගටම අඩු වෙලා යන නිසා. සම ඔබතුමාට කියන්න ඕනි මේ 2019 ඉඳලා 2023 දක්වා රුපියල් මිලියන 309යි ලැබිලා තියෙන්නේ. මේ අවුරුදු ගණනාවකින් බදු ලැබිලා තියෙන 309 මිලියන. සා අපි ඒක වර්ධනය කරගන්න ඕන කියලා ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි අපි දකින්නවා මේ කුඩා තේවතු හිමියන්. කුඩා තේවතු හිමියන් ගත්තාන් පස්සේ රත්නපුර ශ්‍රීක්කේ 110,000කට ආසන සංඛ්‍යාවක් ඉන්නවා කුඩා තේවතු හිමියන්. ඒ වගේම ගරු අමාත්‍යතුමනි 105,000කට ආසන සංඛ්‍යාවක් ඉන්නවා රටේම කුඩා තේවතු හිමියන්. සම මේගොල්ලෝ තමයි වැඩිම දායකත්වය ලබා දෙන්නේ මේ තේ කර්මාන්තයේ ඉස්සරහට ගෙන්න. ඉතින් රටේ ආදායම වැඩි කරගන්න. හැබැයි අද වෙනකොට ඔබතුමා දන්නවා මේ වැට් එක ගැසීම තුළ මේ දලු හිමියටත් විශාල අසාධාරණයක් වෙනවා. වැට් එක 118ක් ගහන්න තමයි කල්පනා කරන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ වැට් එක දලු කිලෝ එකකින් අඩු කරන්න. මොකද රුපියල් 36ක් යනවා දලු කිලෝ එකකින් වැට් එක කැපුවොත් එහෙම. සා මේක විශාල අසාධාරණයක් වෙනවා. ඔබතුමා දන්න පෝර මිටියක් රුපියල් 10000යි. ඒකට වැට් එක ගැහුවොත් 1800ක් වෙනවා. ඒ නිසා 1800ක් වුණොත් පෝර මිල ඉහළ යනවා. දලු කිලෝ එකකින්වත් වැට් එක කැපුවොත් එහෙම රුපියල් 36ක් අපිට මේකේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙයි. සා අපි රත්නමුරු ශ්‍රීකේ විදිහට ගත්තාම ඉතාමත් දිලිඳු කොට්ටාසයක් ඉන්නේ පහුගිය සංඛ්‍යාලය ගැන ගත්තාන් පස්සේ ඔබතුමා දන්නවා අපේ ඔය මේ අර සහනාධාර ඉල්ලපු පවුල් සංඛ්‍යාව ගත්තම 102 ගානක් සහනාධාර ඉල්ලලා තියෙනවා මේ සහනාධාර වැඩ පිළිල. ඒ නිසා මම කියන්නේ ඔබතුමාට මේ වැට් එක මේකෙන් අයින් කරලා දෙන්න. කොහොම හරි ඔබතුමා කතා කළේ. ඒක ඔබතුමා කරන පළවෙනි ගෞරවය තමයි තේ හිමියට. ඒකෙම ගරු අමාත්‍යතුමනි මේ වෙනකොට අපි දකිනවා මේ
ජනවාරි කාලය අවසන්
තව විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමා. අපි දන්නවා මේ දැන් මේ ෆැක්ටරි ගත්තාන් පස්සේ මේ කුඩා තේවතු හිමියන් නිසා තමයි ෆැක්ටරි එක රැඳෙන්නේ. සම මේ ෆැක්ටරි දිනවා රටේ මේ වෙනකොට 500කට ආසන සංඛ්‍යාවක්. සර් මේ 500ට ආසන සංඛ්‍යාවක් රටේ ෆැක්ටරි දිනනකොට පෞද්ගලික ඔබතුමා දන්නවා දැන් මේ අවුරුදු ජනවාරි ඉඳලා මේ දෙසැම්බර් වෙනකොට ෆැක්ටරි කීයක් වහලා දිනවද ගරු අමාත්‍යතුමා? 64ක් වහලා දිනවා. මේක බරපතල කාර්යයක්. ඔබතුමාගේ රජයේ 10ක් වහලා දිනනවා. ඒ නිසා අපි මේ තේ කර්මාන්තය රටේ ආර්ථික ශක්තිමත් කරන්න නම් අපි දෙගොල්ලෝ මාන්සින්න ඕනේ. ඒ නිසා අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙනවා ඔබතුමාත්. ඔබතුමා අලුතෙන් අත්දැකීමක් ගන්න කෙනෙක්. දැන් මාසයක් විතර ලැබිලා තියෙන්නේ. ඒ නිසා මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මේක කොහොම හරි කර්මාන්තය දියුණු කරගන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහන බොහොම ස්තුතියි.
සුති ගර්මන්ත්‍රිතුමා මෙන්නට ගරු DB හේරත් ඇමතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක්.
ස්තුති මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි. අද කෘෂිකර්ම එවැගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැසීසේ පිළිබඳව කතා කරන මොහොත ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුට ආවහම අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සම්බන්ධ වගකීම් උසුලන්න කටයුතු කරපු මෑත අතීතයේ මුල් කාර්තව ගත්තාම ඉතාමත්ම අමහිරි වුණා. අපේ රටේ ගොවි ජනතාව අසීරුතාවයන් වලට පත් වුණ පමණක් නෙවෙයි විසඳුම් හොයාගැනීම උදෙසා අපිට විවිධ තීන්දුව ගන්න සිද්ධ වුණා. එදා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමත් එක්ක ආරම්භ කරලා අද වර්තමානයේ ඒ අමාත්‍යාංශයේ කැබිනට් ඇමතුමා හැටියට මහින්ද අමරවීර ඇමතුමා ඉන්නවා. එතුමත් එක්ක අපි රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙක් නීතිඥ මහාන් ප්‍රියදාසන සිල්ලා ඇමතිතුමත් කාදර මස්තාන් ඇමතිතුමත් ඒ වගේම ඊයේ පෙරේද වැවිලි කර්මාන්ත ආපුවාම ලෝහාන් රත්නත් ඇමතිතුමත් රාජ්‍ය ඇමතිවරයාට කටයුතු කරනවා. අපිට හොඳ මාර්ගෝපදේශකත්වයක් තියෙනවා අමාත්‍යාංශය තුළ. ගොවි ජනතාවගේ හද ගැස්ම පිළිබඳ අවබෝධයක් තියෙන, ගොවි ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් තියෙන දේශපාලන නායකත්වයක් මෙහෙවීම තුළ අද මේ වන විට ගොවි ජනතාව මුහුණ දීලා තිබුණු අසීරුතාවයන්ගෙන් අපිට ඔවුන් මුදවා ගන්නට මැදිහත් වෙන්න පුළුවන්කමක් තිබුණා. ඒකට නායකත්වය දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය තුළ අපේ කැබිනට් ඇමතිතුමා මහින්ද අමරවීර ඇමතිතුමා. අද මේ වන විට කඩාගෙන වැටුණු කෘෂි කර්මාන්තය හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ස්වභාවික තත්ත්වයන් වලට මුහුණ දෙන්න ගොවියට සහන දෙන්නත් රටේ ආර්ථිකයට වටිනාකම් එකතු කරන්නත් මේ අමාත්‍යාංශයේ කටයුතු කිරීම මම විශ්වාස කරනවා ඒ පිළිබඳව හරි හැටි අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කාරණාවක්. ගරු සභාපතිතුමනි අපිට පැවරිච්ච වගකීම රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමත් ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමත්. පහුගිය කාලේ අපි දැක්කා අර අස්ථාවර තත්ත්වයට පත් වෙනකොට රටේ ආහාර උද්ධමනය ඉහළ ගිහිල්ලා ජනතාව මන්ද පෝෂණය පෙළෙන තත්ත්වයක් එක්ක ගත්තහම මේකට සාධක වෙච්ච කාරණාවල වලට විසඳුම් දෙන්න අපිට පුළුවන් වුණා. ආහාර උද්ධමනය ඉහළ යනකොට ආහාර සුලභ කරන්න පොහොර සහන ආධාර සහ කෘෂි කර්මාන්තය තුළ නොයෙකුත් සහන ආධාර දීලා මේ රටේ කෘෂි කර්මාන්ත නිරත වෙලෙන්න ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වටිනාකම් එකතු කරලා ඔවුන්ගේ දාඩිය බිඳු වලින් මහ පොළවත් එක්ක රටේ ආහාර වලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන්කමක් තිබුණා. ඉන් අනතුරුව ගත්තහම ප්‍රෝටීන අවශ්‍යතාව පිළිබඳව මන්ද පෝෂණයත් එක්ක බැඳිච්ච කාරණාවක් මේක බරපතල විදිහට කඩාගෙන වැඩිලා තියෙන වෙලාවක අපි රටේ ප්‍රෝටීන අවශ්‍යතාව ඉටු කරන්නට අද කාර්යසම විදිහට මැදිහත් වෙලා තියෙනවා. ඔබතුමාට මතක් කරන්න ඕන මේ මූලිකත්වය ගැන ජාතික කිරි අවශ්‍යතාවය පිළිබඳව ගත්තහම අද අපිට අවශ්‍ය වෙන කිරි ප්‍රමාණය අවුරුද්දකට ලීටර් මිලියන 850ක් ඕන කරන වෙලාවක අපි ඒ කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අවශ්‍ය මාර්ගෝපදේශකත්වය දීලා වැඩපිළිවෙල හදලා තියෙනවා. ගරු සභාපතිතුමනි ලීටර් මිලියන 850ක් ඕන කරනකොට එයින් 60%ක්ම අපි ආනයනය කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද අපේ රටේ පහුගිය අවුරුද්දක කාලය තුල ගත්තාම ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 8227ක් රුපියල් බිලියන 58ක වියදමින් ආනයනය කරලා තියෙන පිටිකින් මේක අපිට තියෙන අභියෝගයක්. මේ රුපියල් බිලියන 58 ලංකාවේ ගොවි ජනතාවට දෙන්න වැඩපිළිවෙලක් අපි හදන්න අවශ්‍යයි. අපේ රටේ කිරි කර්මාන්තයේ නිරත වෙලා ඉන්න ගොවි ජනතාව ගත්තහම විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ගොවියන් හැටියට ගත්තහම 349,367ක්, ඒ වගේම කිරි ගවයින් මිලියන 1.65ක්, මේ ගවයින් මිලියන 0.49ක්, මේත් එක්ක තමයි මේ ගනුදෙනු අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිට විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය වැඩි කරන්න නම් ඉන්න ගව ගහණය වැඩි කරන්න අවශ්‍යයි, වගේම ඒකට අවශ්‍ය සහයෝගය අපිට රජයක් හැටියට ගොවි ජනතාවට ලබා දෙන්න ඕන. දැක්ක විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් කිව්වා රජය මේකට මැදිහත් වෙන්නේ නැහැ කියලා. අපි අපේ රටේ ඉන්න සුළු සහ මධ්‍ය පරිමාණ කිරි ගොවීන් ශක්තිමත් කරන්න අපේ අමාත්‍යාංශයේ පමණක් නෙවෙයි පළාත් 9ක ඒ පලා සභාත්තක රෙක්කහවවෙල විධ වැඩසරාන් ක්‍රියාත්ම කරනු. අපිට මූලික වශයෙන් අවශ්‍යයි සත්තුන්ගේ පෝෂණ තත්ත්ව වැඩිදුණු කරන්න. ඒකට අවශ්‍ය තනකොලට එක හදන්න. අද අපේ ඇමතිතුමා තීන්දුවක් කරගෙන තියෙනවා තනකොළ භෝගයක් බවට පරිවර්තනය කරන්නත් වාරි කර්මාන්තවල ප්‍රතිලාභ අරගෙන ඒ ඉඩංවල තනකළ බබා වවන්න කියන තැනකටත් එන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ සතුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඊට අමතරව ගත්තාම දියුණු වර්ගයේ තනකොළ හදන්න ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් හදන තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ කුඩා සහ මධ්‍ය පරිපාලන කිරි ගොවීන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ට ගවගාල් හදන්න අවශ්‍ය උපකරණ ඒකට අවශ්‍ය දේවල් දෙන්න ඒ වගේ ඒ කටයුත්තේ පහසු කාර්යකේ බවට පරිවර්තනය කරන්න ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වගේ ඒ දේවල් පිළිබඳවත් අවධානය යොමු වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි අපි අවධානය යොමු කරලා තියෙනවා මේ වන විට ලංකාවේ වසරකට මේ සත්ව පැටව හම්බෙන්නේ ලක්ෂයක විතර ප්‍රමාණයක්. ඒකෙන් 50%යි අපිට වැස්ස පැටව හම්බෙන්නේ. ඒක වැඩි කරන්න සෙක්ස් හීමන් අරගෙන මේක නැවතවත් වැඩි දියුණු කරන තත්වෙට සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ගත්තාම පෞද්ගලික අංශයේ ව්‍යවසායිකුණුත් එකතු කරලා මේ ක්ෂේත්‍රයේ ඕන එකතු කරගැනීමේ ක්‍රියා මාර්ගයක් එක්ක අපි අවතීර්ණ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි මේ කිරි නිෂ්පාදන ඉදිරියෙන් එහාට ගත්තාම කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව විශේෂ මිල්කෝ ආයතනයේ අද තේනක පෙරේරා සභාපතිතුමා වගකීම බාර අරගෙන දියර කිරි ප්‍රචලිත කිරීම වැඩපිළිවෙල ඒ වගේම මේ රටේ ජනතාවට පරිභෝජනය කරන්න අවශ්‍ය කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩිදුණු කරන වැඩපිළිවෙලක් එක්ක අනුගමනය කරනවා. ඊට අමතරව ගත්තාම මේ කිරි නිෂ්පාදන නැත්තම් පස් සම්පත් ක්ෂේත්‍රයේ පුරෝගාමී හැටියට තියෙන ආදර්ශමත් ස්ථානයේ පස් සම්පත් NLDB ආයතනයේ ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලය ඒ සභාපතිතුමා ප්‍රොෆෙසර් සිරිල් මැතිතුමා නායකත්වය අරගෙන ඒකේ වැඩ කටයුතු ක්‍රමවත්ව කරගෙන යන විශාල මාංශයක් දරනවා. මේ සියලු කාරණා තුළ නියම ව්‍යාපෘතීන් දෙකක් තමයි ඒ ස්ථාන තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ගරු සභාපතිතුමනි අපිට තියෙන අභියෝගය තමයි පිටිකිරි වෙනකොට දේරකිරි භාවිතා කරන්න හුරු කිරීම. අපි දන්නවා ලෝකයේ විවිධ රටවලින් ගෙන පිටි වල පෝෂණ තත්ත්වය අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වයේ තේරුම් නොගත්ත පිරිස් පිටිකිරි භාවිතා කරන්න උත්සාහ කරන නමුත් දෙපාර්තමේන්තුවේ මේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමත් එක්ක ඒ වගේම විවිධ සෞඛ්‍ය ස්ථානවලින් ලැබෙන දැනුමත් එක්ක අද ජනතාව දියරකිරි භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. ඒ නිසා අපේ අමාත්‍යාංශය මේ වෙනුවෙන් දියරකිරි ප්‍රචලිත කිරීම වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරනවා. ඊට අමතරව මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති ඊගා ප්‍රෝටීන පිළිබඳව කතා කරන කුකුල් කර්මාන්තය ලංකාවේ කුකුල් කර්මාන්තය තාමන් ස්වයං පෝෂිත තත්වයක තිබුණා. පෞගේ කාලෙදී ආර්ථිකය කඩාගෙන වැටුනහම කොවිඩ් උදුරත් අරගලයත් එක්ක ගත්තහම මේ කර්මාන්තේ සහ මුලින්ම කඩාගෙන වැටුණා. මේකට අවශ්‍ය ගැටළු පිළිබඳ අපි හොයලා බැලුවා. ඒකට අවශ්‍ය මව් සත්තු ටික ලංකාවට ගේන්න අද මව් සත්තු අපිට අවශ්‍ය ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. හැචරිවලේ නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. හදිසි කටයුත්තක් හැටියට ගරු අමාත්‍යතුමාත් එතුමාගේ කතාවේදී කිව්වා ඒ ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයේ ආදර්ශමත් ක්‍රියාවක නිරත වන විදේශී රටවල් වලින් සංසේචිත බෙත්තර අරගෙන ඇවිල්ලා සෙනිකව පැටව හදලා මේ වැහිච්ච කොකුල් ගොවිපළ වලට දෙන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරා. මේ විතරක් නෙවෙයි මේ ක්‍රියාකාරකම තුළ තිබිච්ච විවිධ යම් යම් ගැටළු සහගත තත්ත්ව निराකරණය කරන්න මේ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා අද වැහිච්ච කොකුල් ගොවිපළ වලට ආරම්භ කරලා තියෙනවා. ඒ නිසාද මේ වන විට අපි සතුරලපත් වෙන මේ මාස 3-4කට එහා තිබිච්ච ලංකාවේ තත්ත්වෙ නෙවෙයි විදේශී රටවල් වලින් බිත්තර ආනයනය කරපු ක්‍රියාකාරකම් තුල ගත්තහම එතනින් එහාට ගිහිල්ලා බිත්තර සහ මස් වලින් ස්වයං පෝෂිත වෙන තත්ත්වයකට පත් වෙලා තියෙන පමණක් නෙවෙයි අද විදේශී රටවල් වලට මස් සහ බිත්තර ගෙන යන්න විකුණන්න ඩොලර් හොයන්න තැනක දක්වා අපි ඇවිල්ලා තියෙනවා. මේ වෙනුවෙන් පැහැදිච්ච ඒ වගේම පෙනෙන පෞද්ගලිකංශේ තාම ශක්තිමත් විදියට ඒ කර්මාන්තේ යාන්ත්‍රණය මෙහෙවනවා. ගරු සභාපතිතුමනි එනිසා අපි විශ්වාස කරනවා එළඹෙන උත්සව සමය එනකොට දැන් මේ වන විටත් රජයේ අවධානය යොමු වෙලා තිබුණත් විදේශී රටවලින් බිත්තර ආනයනය කරන්න අපි විශ්වාස කරනවා මේ යන ක්‍රමවේදයත් එක්ක අපිට ඉතා ඉක්මනින් නුදුරු අනාගතයේ බිත්තර සහ මස් වලින් ස්වයං පෝෂිත වෙන්න පුළුවන් කියන කාරණාව විශේෂයෙන් මතක් කරන්න අපි කැමැති. මේවන් තත්ත්වයක් තුළ අපිට මේ වගේ ජයග්‍රහණයන් කරා අපිට ළඟා වෙන්නට කටයුතු කරද්දී මුලාසනාරුල ගරු සභාපතිතුමනි අපි අමාත්‍යංශ හැකරිට ගත්තාම රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිතුමත් එක්ක එකට එක්කහුවෙලා එක පවුලක පිරිසක් හැරිලා අපි කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට අපිට මේ ජයග්‍රහණයන් කරලා ළඟා වෙන්නට අවශ්‍ය සියලුම නිලධාරි මට්ටමේ සහයෝගය
අපිට වර්තා විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ඔබසුදී ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ අමාත්‍යංශ ලේකම්තුමා මෑතකදී මෙතෙන් ආවේ ඉස්සල හිටපු ලේකම්තුමත් අපිට විශාල සහයෝගයක් දැක්වුවා. අවබෝධයෙන් යුක්තව කටයුතු කරන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්තුමා එවැගේම ආයතනික ප්‍රධාන සියලු දෙනාම විශාල සහයෝගයක් දක්වනවා. කිසත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එවැගේම ගෝවිජන සේවා දෙපාර්තමේන්තුව විශේෂයෙන් මතක් කරන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා සමාන වගකීමක් ඉටු කරනවා. එවැගේම කෘෂි ලක්ෂණ මණ්ඩලය පෝර සමාගම් දෙකක් කොමර්ස් සහ ලංකා පෝර සමාගම එවැගේම පරේෂණ ආයතන මේ සියලුම ආයතන වල ක්‍රියාකාරීත්වය ගරු සභාපතිතුමනි අපිට උචිත ගැළපෙන විදිහට ක්‍රියාකාරකම් කරන විවිධ පැතිකඩවල තුලින් මාංශ වෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගත්තාම පරේෂණාත්මක ඒ වැඩසටහන් කරන්න අවශ්‍ය සහයෝගය උපරිම මට්ටමින් අපිට ලබා දෙනවා. අපි දන්නවා කෘෂිකර්මය ගත්තාම ගරු සභාපතිතුමනි ලේසි පහසු දෙයක් නෙවෙයි. මේ රටේ සීමිත ඉඩකඩක් තුළ අසීමිත උමනාව ලිටු කරන්න යනකොට වැඩි අස්වන්නක් අපේක්ෂාවෙන් අපි බොහෝ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අලුත් ප්‍රභේද හොයාගන්නවා, විදේශ රටවල තාක්ෂණය අරගෙන එනවා, අපේ පරේෂණ ආයතනවල ක්‍රියාකාරකම් තුළ නව ප්‍රභේද හොයාගන්නවා. ඒත් එක්කම අපිට මුහුණ දෙන ඊගාව ගැටලු තමයි පලිබෝධ ක්‍රියාකාරකම්. ඒ තුළින් අපේ අස්වැන්න හට හානි වෙන වෙලාවල් තියෙනවා. මේ පිළිබඳව පරේෂණ ආයතන විවිධාකාරය උප මහන්සියක් දරනවා. මේ පලිබෝධ ක්‍රියාකාරකම් තුළින් ගොවි ජනතාව ආරක්ෂා කරගන්න, ගොවිබිම් රැකගන්න, වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදිහට ගත්තාම ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් එකතු වෙලා ජනාධිපතිතුමා මේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලබා දීමත් එක්ක අපි විශ්වාස කරනවා මේ රටේ කෘෂිකර්මාන්තයේ කෘෂි ආර්ථික ශක්තිමත් කරන්න පුළුවන් පදනමක් අමාත්‍යංශයට තියෙනවා කියන කාරණාව. මේ සියලු කාරණා කටයුතු කරද්දී විශේෂයෙන් මේ රටේ ජනතාව මෑත භාගයේ ලැබුව පද්දකින් රසායනික පොහොර භාවිතා කිරීම සහ මුලින්ම නවත්තපුවාම ගොවිබිම් කඩාගෙන වැටිච්ච හැටි, ඒ වගේම රසායනික
පොහොර
භාවිතා කරපුවාම අස්වැන්න අවශ්‍ය ඉලක්කේ කරා ගන්න බැරිකම අද මේක තොරතුරු අරගෙන තියෙනවා. අපේ ගොවිබිම් වල රසායනික පොහොර සහ කාබනික පොහොර භාවිතා කිරීමත් එක්ක සෞඛ්‍ය සම්පන්න හොඳ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් කියන අත්දැකීම අපේ ගොවිබිම් වල ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අත්දැකීම අපිට ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ ක්‍රියාකාරකම් මේක. එසා මම
විශ්වාස කරනවා
සභාපතිතුමනි ඔබතුමා මගේ කාලසටහන මගේ ඔරලෝසු නවත්තන්න උත්සාහ කරනවා. ඔබතුමාගේ සහයෝගය දැක්වීමක් වශයෙන් අපි උපරිම මට්ටමින් අපේ අමාත්‍යතුමත් එක්ක මේ සංවර්ධන ක්‍රියාකාරකම් කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ අපේ රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය එවැගේ ප්‍රෝටීන් අවශ්‍යතාව ඉටු කරන්න කණ්ඩායමක් ඇටියට දේශපාලන නායකත්වය අරගෙන කටයුතු කරන ගමන් පෙළේකන්තුම ඇතුළු සියලුම නිලධාරිතුමන්ලා අපිට උපරිම මට්ටමින් ලබා දෙන සහයෝගය අපේ 2023ට වඩා 24 වසර තව පියවරක් ඉස්සරහට තබන්න සූදානම් කියන කාරණා මතක් කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන්.
ස්තුති ගරු ඇමතුමා, මිලන ගරු ඩිලන් පෙරේර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්.
ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි, අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශ දෙකම බාරව ඉන්නේ පෞද්ගලිකව මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් වෙච්ච මහින්ද අමරවීර ඇමතිතුමා. 1994 ඉඳලා අපි බොහොම ළඟ මිත්‍රයෝ. දේශපාලන වශයෙන් නැති වෙච්ච යම් යම් මති මතාන්තර නිසා දැන් ටිකක් ඈත් වෙලා හිටියට ඉස්සර අපිට එතුමාගේ නිවස අපේ නිවස වගේ, අපේ නිවස එතුමාට අපේ නිවස, එතුමාගේ මගේ නිවස එතුමාට එතුමාගේ නිවස වගේ තමයි අපි ඔබ ළඟින් ආශ්‍රය කරේ. එතුමා වඩා බාර දුන්නයි වැක්කීම ඉතාම හොඳට කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසාම වෙනට ඕනේ අතිගරු ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යංශය වගේ වගකීම් විශාල ප්‍රමාණයක් තියෙන අමාත්‍යංශයක් එක්ක නැවත වරක් වැවිලි කර්මාන්තය එතුමාට බාර දුන්නෙම අතිගරු ජනාධිපතිතුමාගේ විශ්වාසය එතුමා දිනාගෙන තිබෙන නිසා. ගරු මුලස්ස සභාපතිතුමනි, මම මුලින්ම ගරු ඇමතිතුමාට යෝජනා කරන්න කැමතියි එතුමාගේ අමාත්‍යංශය අතරතේ එතුමාට පුළුවන් විප්ලවීය වෙනසක් කරන්න ඉඩම් බැංකුවක් හදලා, ටු එස්ටැබ්ලිෂ් ඇ ලෑන්ඩ් බැංක්. ඒ කියන්නේ කෘෂිකර්මය සඳහා යොදාගත යුතු ඉඩම් ලංකාවේ බොහෝ ප්‍රදේශවල වෙන වෙන තැන්වල තිබෙනවා. ලංකාවේ ඉඩම් ගත්තොත් සමහර ඉඩම් තියෙන්නේ මහවැලියට, සමහර ඉඩම් ඉල්ලාර්ශියකට, සමහර ඉඩම් ඉඩම් දෙපාර්තමේන්තුවට, තව ඉඩම් කොටසක් වෙන කොටසකට. මේ සියලුම ඉඩම් හමිතා යෝජනා කර අධික නැමැතිතුමාට අධික නැමැති විශේෂ වෙලාවේ මේ සියලුම ඉඩම් ඉඩම් පනතක් කරද එක පනතකට ගෙනල්ලා ඒ පනත තුළ කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය සඳහා තියෙන ඉඩම් ටික වෙනව හඳුනාගෙන ඉඩම් බැංකුවක් හදලා ඒ හරහා පුළුවන් වී වගාවට අහවල් ඉඩම් කොටස, අහවල් ප්‍රදේශයේ ඉඩම්, අහවල් ප්‍රදංග, අහවල් ප්‍රාලය කොට්ටාශයේ ඉඩම්, ඊළඟට තේ වගාවට වෙන 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 අපනයන භෝගවලට යනාදි වශයෙන් වෙන් කරලා වෙන වෙනම ආකාරයේ උදව් උපකාරික හැකියාව තිබෙනවා. බොහෝ බොහෝ දියුණු රටවල දැන් මේ ඉඩම් බැංකු හදලා ඒ විදිහට කෘෂිකර්මාන්තයේ සහ වැවිලි කර්මාන්තයේ දියුණු කිරීමේ ක්‍රමවේද අපි දැකලා තිබෙනවා. ඒ වගේම තමයි අද එතුමාට ලැබිලා තියෙන අමාත්‍යංශ වලින් එතුමා පළපුරුදු ඒ කෘෂිකර්ම අමාත්‍යංශය තුළ එතුමා වී ගොවීන් සම්බන්ධයෙන් විශාල අවධානය කටයුතු කරනවා. හැබැයි අපේ දිස්ත්‍රික්කෙ ගත්තොත් දැන් මහවැලි කලාපවල, මහවැලි සී කලාපයේ කලාපවල දැන් පරම්පරා තුනක්ම ඉන්නේ මීට අවුරුදු 30කට 40කට ඉස්සර තිබුණු ඒ ඉඩමේ. ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් මීට පළවෙනි පරම්පරාවට දුන්නු එකේ මතයි දැන් පරම්පරා තුනම වගා කරන්න ජීවත් වෙන්නේ ඒ ඉඩම් කොටස. ඒ නිසා ඒ අපි දැන් විශේෂ වතු කරේ ඉන්න දෙබල ජනතාව ඒ අවශ්‍ය කරන ඉඩම් ලබා දෙන ඉතාම හොඳ යෝජනාවක් කරා. අවුරුදු 200ක් වෙනවා වතු කරේ ඉන්න ජනතාව අපේ රටට ඇවිල්ලා ඒ අයට අවශ්‍ය කරන ඉඩමක් දෙන්න, ගයක් හදාගන්න අවශ්‍ය කරන වටපිට අපි සැකසුවා. ඒ එක්කම අපිට පුළුවන් නම් මේ මහවැලි ප්‍රදේශවල පරම්පරා තුනක් විතර ඔක්කොම ඒ ඉන්නේ එකම ගෙදරක එකම ඉඩම් කොටස්වල පදිංචි වෙමින් ඒ අවුරුදු 40ක් තිස්සේ වගා කර ඉඩම් තමයි පුත්තු මුණුබුර වගා කිරීමින් ඉන්නේ. ඒ අයටත් ඒ අයට අවශ්‍ය කරන අලුත් ඉඩම් ලබලා දීලා අලුත් පහසුකම් ලබා දීමේ කටයුතු කරොත් ලොකු පිනක් කියලා මම කල්පනා කරනවා. ඒ වගේම තමයි දැන් මේ වැට් එක එනකොට ගරු මුලස සභාවතුමනි වැට් එක දැන් හැම එකටම වදිනවා. හෙට ඉරිදා දවසේ වැට් එක මේ පාර්ලිමේන්තුව ගැන සම්මත කරගන්නවා. අද අපි කතා කරනවා ගොවියාට සහන දෙන්න. අද අපි කතා කරනවා කුඩා තේවතු හිමියාට සහන දෙන්න. අද අපි කතා කරනවා එළවලු ගොවියාට සහන දෙන්න. අද අපි කතා කරනවා අල ගොවියාට සහන දෙන්න. හෙට අපි මේ සියලුම ගොවියන්ට වැට් එක ගහනවා. ඉතින් අද මේ කතා කරන සියලු දේවල් අපතේ යනවා හෙට දිනේ අපි වැට් එක ගහපු ගමන්. හෙටදී වැට් එක ගහපු ගමන් කුඩා තේවතු හිමියාගේ තේවල නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. කෘෂිකර්ම ගොවියාගේ ඒගොල්ලේ කෘෂිකර්මාන්තයේ තියෙන විවිධ යෙදවුම් වලට වැට් එක ගහපු ගමන් ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. අලගොවියාගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. මේ මොහොතේ අපේ පළාතේ අලගොවියෝ දැන් මේ 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 අලගොවි බලන් ඉන්නවා ඊළඟ කන්නේ ඒගොල්ලන්ගේ අලවගා කරන්න. ඒගොල්ලෝ දැන් දැන්ටම බැංකු වලට සල්ලිත් බැඳලා ඉවරයි. තාම සමහර වෙලාවට ඒගොල්ලෝ අර පිටරටින් එන බීජාල ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල ගත්තොත් බීජාල පෙට්ටියක් සාමාන්‍යයෙන් කිලෝ 50ක පෙට්ටියක් රුපියල් 37,000 වලට යන්නේ. ඒ සාමාන්‍යයෙන් කිලෝ 50ක පෙට්ටියක් වගා කරලා අවසාන වෙනකොට යෙදවුම් ගාස්තු පොහොර කුලී ගාස්තු ගත්තම රුපියල් ලක්ෂයක් විතර යනවා. එතින් එකට 10ක් අස්සන්න ලැබුණත් රුපියල් 200 ගානේ ගොවියා තමන්ගේ අස්සන්න වික්කත් රුපියල් ලක්ෂය. ඒ කියන්නේ ලාභයක් නැහැ. ලාභයක් නැහැ. ඉතින් දැන් වැට් එක වැදුනා පස්සේ තවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ඒ නිසා ගොවි අමතුමාරම යෝජනා කරන්නේ අමතුමා මේ වෙලාවේ සභාවේ නැහැ. මේ මේ සභාවේ මේ මේ කාර්යාලයේ ඒ නිලකම්තුමාලේ අනාදි ඉන්නවා. අපිට අපේ ගොවිජන මධ්‍යස්ථාන හරහා මේ අලගොවියාට දෙන මේ බීජල වෙටි ලබා දෙන්න පුළුවන් නම් කෘපනිස මහත්තුරුන්ගේ එක්කෙනෙක් දෙන්නගේ තියෙන්න පුළුවන් යම් අකටයුතුකම්. ඒ අකටයුතුකම් අපි පිළිබඳ හරි නිරීක්ෂණයක් කරලා කෘපනිස මහත්තුරු හරහා අලගොවියන් ලයිස්තු අරගෙන බීජල පෙටි ටික මේ ගොවියෝ සල්ලි බැඳම ඒ ගොවිජනසේ මධ්‍යස්ථාන ලබා දෙන්න පුළුවන් නම් මම කියන මීට වඩා ඉක්මනටම ඒ අලගොවියර අපි සහනයක් කරා වෙනවා. ඒ අයට යන නිෂ්පාදන පිළිවෙතෙන් අඩු වෙනවා ප්‍රමාණ ගාස්තු යනාදී. ඊළඟට එළවලු ගොවියා. එළවලු ගොවියා අන්තිම අමාරුවේ දැන් මේ දවස්වල මිනිස්සු කෑ ගන්නවා බෝංචි කිලෝ එක රුපියල් 500 දක්වා ගිහිලා තිබෙනවා. හැබැයි අපි එළවලු ගොවියට කෑ ගැහුවට රුපියල් 500යි කියලා ඒ එළවලු කිලෝ එක මිල එළවලු ගොවියගේ නිෂ්පාදන පිරිවැය පිළිබඳ කවුරුත් බලන්නේ. දැන් අද මේ වෙනකොට අපේ තේගොවියට කුඩා තේවත හිමියට දෙන පොහොරවල විශාල ප්‍රමිතියේ අඩුවක් තියෙනවා. යූරියා ඒ තියෙන ඕන ප්‍රමාණය ඉතාම අඩුවෙන් තමයි මේ පොහොරවල තිබෙන්නේ. ඒ නිසා රුපියල් 150යි 154 අතර මිලකට දැන් තේ අලු වෙනවා අපේ පළාත්වල කුඩා තේවත හිමියන්ගේ. නමුත් අස්වැන්න අඩු වෙලා දැන් ඉස්සර වගේ රුපියල් 1000ට ගන්න බෑ කුඩා තේවත හිමියෙක්ට තමන්ගේ වත්තේ වැඩ කරන්න කුලී සේවකයෙක්. ඉතාම සාමකාමීව තමන්ට තියෙන කුඩා තේවතු ප්‍රමාණය වගා කරගෙන ආණ්ඩුවට බරක් වෙන්නේ නැතුව දේශපාලඥයන්ගේ ගෙවල් වල රැකියා බෝඩි වලින් නැතුව ඉතාම සාමකාමීව සරලව ජීවත් වෙတဲ့ මිනිස්සේ අර පොහොර කාබනික පොහොර කිරීම හරහා මම මේ දවස්වල වැඩි කර්මාන්ත අමතුමා රමේෂ් පත්‍රි අමතුමා මම එතුමාට මන්තරය වගේ කිව්වා අනේ අමතුමා තේවලට මේ කියන්න එපාම කියලා. එතුමාට උත්සාහයක් ගත්තා වගේ කැමිනට් මල් එක නවත්තගෙන හරි ගියේ නෑ. ඒ ඒ ඒ ඒ කාබනික පොහොර වැඩි ආපු ගමන් අපේ කුඩා තේවතු හිමියෝ සම්පූර්ණයෙන්ම අද වැටුණා. තාම ඒ නැගිටින්න පුළුවන්කම ලැබිලා නෑ. එහෙනම් කුඩා තේවතු හිමියා කියන පුද්ගලයා රටේ කවදාවත් කිසිම ආණ්ඩුවකට බරක් නොවිච්ච
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්.
කිසි කෙනෙක්ට විරුද්ධව පාර බැල උද්ඝෝෂණ කරන කට්ටිය නෙමෙයි. ඉතාලම සාමකාමීව බොහොම සරලව ජීවත් වෙන මිනිස්සු පිළිසක්. ඒ කුඩා තේවතු හිමියා අද සම්පූර්ණ නැදවැටලා තිබෙන්නේ. ඒ හින්දා ඒ කුඩා තේවතු සංගමයේ අධිකාරිය එකතු වෙලා මේ කුඩා තේවතු හිමියා සම්බන්ධයෙන් දෙන්න පුළුවන් මේ සහන් ටික දුන්නේ නැත්නම් අපට එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ගුණාත්මක භාවයෙන් වැඩි, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිල වැඩි නිෂ්පාදන, ඒ කියන්නේ හොඳ තේදල්ලක් නිර්මාණය කිරීමට නම් කුඩා තේවතු හිමියන්ට මීට වඩා අත දිය යුතුමයි. ඒක අපේ රට ඇද තියෙන මේ ආර්ථික අර්බුදයක් තරආකාරي විසඳුමක් වෙනවා. ඒ කාටත් මම මතක් කරන්න අවශ්‍යකම තිබෙනවා. ඊළඟට වැට් එක ගහනකොට කරුණා කරලා හෙට දිනේදී සිබලපිටිය රාජ්‍ය මන්ත්‍රී හිටියා නම් හොඳයි. එතුමාත් වැවිලි කර්මාන්තයට සම්බන්ධ ප්‍රදේශයෙන් එන්නේ. කරුණා කරලා කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තයට අදාළ ඒ අංශවලට වැට් එක එක්සම් කරන්න, අයින් කරන්න, ත්‍රිපෝෂවලට අයින් කරන්න, සමපෝෂවලට අයින් කරන්න. නැත්තම් විශාල අර්බුදයකට මුහුණ පානවා. මේ අංශ දෙකම කඩාවැටෙනවා කියන කාරණය මම මතක් කරන්න ඕනේ. ඊළඟට නවීන තාක්ෂණය යොදා ගන්න දැන් යෝජනා කරනවා අපි කෘෂි කර්මාන්තය. ඉතාම හොඳයි. මෙහෙන් නවීන තාක්ෂණ යොදාගන්න යෝජනා කරන ගමන්ම මෙහෙන් කෘෂි කර්මාන්තය යදන ඒ නවීන තාක්ෂණ යොදාගන්න යදවුම් වලට තේ කර්මාන්තය යදවුම් වලට වැට් එක යවම කොහොම නවීන තාක්ෂණ යොදාගන්නේ? ඉතින් වං අතෙන් දීලා දකුණු අතෙන් ගන්නවා. නැත්තම් වං අතෙන් දීලා දකුණු අතෙන් මූණ්ඩ කෙලිනවා. ඉතින් එවැනි ප්‍රතිපත්තියක් තුළ මේ අපි අද යෝජනා කරන සියල්ලම අපතේ යනවා. හෙට වැට් එක ආවන් පස්සේ වැට් එකෙන් ඒ අවශ්‍ය කරන සහනය ලැබලා දුන්නේ නැත්නම් අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 200ක් විතර මේ රටේ වතුකම් කරුවන් සම්බන්ධයෙන් අවසානයේ ඉඩම් ටික ලැබලා දීලා ඒකට පදිංචිවෙන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් රමතුමා පැමිණියා. රමතුමා මම අවසාන වශයෙන් කියන්නම් බොහොම ස්තුතියි. ඔබතුමාගෙන් හොඳත් කිව්වා, අපේ පරණ යල්ගම් ගැනත් කිව්වා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ අපේ පළාත්වල විශාල තේවතු වල මුඩු ඉඩම් තියෙනවා. ඒක වගා කරලා නැහැ. ඒ නිසා ඒවා මම කියන්නේ නැහැ වත්තෙන් පිළදෙන වතු කම්කරුවන්නට යම් සුළු බද්දක් අරගෙන ඒවල ගෙවල් හදන්න නෙමෙයි. ඒවල වගා කිරීමේ කටයුතු සඳහා එයාට කටයුතු කරන අවස්ථාවක් තිබෙනවා. ඔබතුමාට මම මුලින්ම යෝජනා කරා වගේ මේ සියලු කාරණා කරන්න පුළුවන් වෙන්නේ ගරු ඇමතුමනි අර ඉඩම් බැංකුව කියන සංකල්ප ඔබතුමා ඇති කරන්න අවසාන කරනවා ටාගට් ඔරියන්ටේඩ්. ඒ කියන්නේ මම කියනවා මේ අපේ රටේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ මේ වැඩක නිලධාරීන්ට ප්‍රොමෝෂන් දෙන්නට ඕනේ ටාගට් ඔරිය. ඒ කියන්නේ ටාගට් එකක් ඇචීව් කරලා ප්‍රොමෝෂන් දෙන්න ඕනේ අපේ රටේ ගොවියන්ටත්. එයා ලබා ගන්නා අස්වැන්න මත අස්වැන්න හොඳට ලබනවා නම් එයාට වඩා සහන දෙන ක්‍රම ඉදිරි කරගත්තොත් එතකොට ගොවි පවුල් සහ ගොවියෝ වඩා උනන්දු වෙනවා අස්වැන්න වැඩි කරගන්න. ඒ හරහා එයාට උනන්දුවක දෙන ඊළඟ අවුරුද්ද ඊටත් වඩා හොඳ අස්වැන්න ලබා ගන්න. අන්නේ යම්කිසි ඉලක්ක සහගත වැඩපිළිවෙලක් එක්ක ගොවියන්ට උදව් කිරීමේ ක්‍රමවේදයක සකසන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොහොතේ
ඉස්සුදේ ගරු මන්ත්‍රීතුමා, මිනට ගරු ඩී වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක්
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙන අවස්ථාව දුන්න එක ගැන. ඒ වගේම මම කනගාටු වෙනවා මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණම නියැලෙන දිස්ත්‍රික් එකක කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවියන්ගෙන් පාර්ලිමේන්තුවට ඡන්දයාවේ මම වගේ මන්ත්‍රීවරයෙකුට මේ ඉතාම වැදගත් අවස්ථාවේ විනාඩි 5ක් හම්බවීම ගැන මම අතිශයම කනගාටු වෙනවා. මොකද මේ ගොවියෝන්ගේ ප්‍රශ්න මොනවද අපි කරන්න ඕන කියන එක ගැන කතා කරන්න අවස්ථාවක් නොලැබීම ගැන. ඒක නිසා මම දීර්ඝ විදියට විග්‍රහයක් කරන්න යන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි දිගටම කතා කරන දෙයක් තමයි ආහාර සුරක්ෂිතතාවය කියන එක ගැන. හැබැයි අපි ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනකොට මම ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ආංශික කාර්ක සභාවේ සභාපතිවරයා ඉන්න විදියට ඉන්නේ. ඒකෝට අපි දන්නවා ගොඩක් දේවල් කතා කරනකොට අපිට ලැබෙන දේවල් තමයි තොරතුරු. මම දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරි මහත්මයෙක් ඉන්නවා මේ ස්ථානයේ. අපි අපේ රටට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරගන්න දත්ත පද්ධතියක් තියෙනවද කියන එක ගැන. ගරු මන්ත්‍රීතුමනි, මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිටපු ගමන් අල ලංකාවට ගෙන්නනවා. හිටපු ගමන් අපි බිත්තර ලංකාවට ගෙන්නනවා. හිටපු ගමන් අපි මස් ලංකාවට ගෙන්නනවා. තව එළවලු පළතුරු ලංකාවට ගෙන්නනවා. හැබැයි අපේ රටේ එළවලුත් වගා කරනවා. අපේ රටේ ඒවා වගා කරන්න බෝලම් භූමිත් තියෙනවා. හැබැයි අපි හදලා තියෙනවද අපේ රටේ උදාහරණයක් විදිහට අල නම් ගෙන්නන්නේ? අපේ රටේ අල පරිභෝජනය වාර්ෂිකව කොච්චරද? ඒක කරන්න කොච්චර ඉඩම් ප්‍රමාණයක අපි වගා කරන්න ඕනද? ඒ වගා කරන ඉඩමකින් අක්කරයකින් අපි අස්සන්න කොච්චර ගන්න ඕනද කියලා අපි කොහේ හරි ගණනය කරලා තියෙනවද? එහෙම නැත්නම් අපි කරන්න ඕන අපේ රටේ එච්චර ඉඩනුත් නැත්නම් එච්චර හදන්නත් බැයි නම් අපි අවුරුද්දකට ඒ ඊළඟ අවුරුද්දෙන්ද කලින් අපි කියන්න ඕනේ ඊළඟ අවුරුද්දේ අපි අල මෙට්‍රික් ටොන් මෙච්චර ගෙන්නන්න ඕන කියලා. එහෙම ප්ලෑන් එකක් හදාගත්තම මේ මාපියා ඇති වෙන්නෙත් නැහැ. අපිට ප්‍රශ්නයක් නැතුව මේක තීරණය කරගන්න පුළුවන්. ඒක නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් තුලින් අපේ රටේ තියෙන සීමිත ඉඩම් තුලින් ඒ අවශ්‍යතාවයේ සපුරා ගන්න පුළුවන් ඩේටාබේස් එකක් හදන්න. අපිට මොනවද අපි ගෙන්නන්න ඕන? එහෙම ගෙන්නන්න නැතුව අපේ රටේ හදා ගන්න පුළුවන් දේවලුත් අපි රටින් ගෙන්නනවා. ඩොලර් නෑ කියනවා. අපිට ඩොලර් නෑ කියලා අපි ලත වෙනවා. හැබැයි තියෙන ඩොලර් ටිකත් වියදම් කරලා අපේ රටේ හදන්න පුළුවන් රටේ අවශ්‍යතාවයට නිෂ්පාදනය කරන්න පුළුවන් ටික පිටරටින් ගේනවා. ගරු ඇමතුමනි, මං ඉතාම ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් හරි අපිට හරි දත්ත පද්ධතියක් හදාගන්න. මොනවද අපි ගෙන්නන්න ඕන, මොනවද අපි කරන්න ඕන, කරනවා නම් කරන ඉඩමෙන් අපි කොච්චර ගන්න ඕනද කියලා. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න කියන මූලික විදිහට ඉල්ලනවා. ඒ වගේම කුසි නවීකරණ ව්‍යාපෘතිය දැන් අපේ අතිගරු ජනාධිපතිතුමත් ඒකට දැඩි උනන්දුවක් දක්වනවා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. කෘෂිකර්ම අමාත්‍යමා විදියට මහින්ද අමරවීර අමාත්‍යමා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුත් මේ සම්බන්ධයෙන් මම හිතනවා අපේ නිලධාරීවරු කටයුතු කරනවා. අපි ඉතාම වැදගත් දෙයක් තමයි අපේ රටේ ගරු අමාත්‍යතුමනි, ගරු මන්ත්‍රීතුමනි, විශාල ඉඩම් ප්‍රමාණයකින් අපි ප්‍රයෝජනය ගන්නවද කියලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි බඩඉරිඟු වගා කරොත් ඊළඟ මාස 6 ඉඩමෙන් කිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අපි මිරිස් වගා කරන ඉඩමේ ඊළඟ මාස 6 කිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. හැබැයි මේ ඉඩම් වලින් තියෙන ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගන්න නම් මේ කුසි නවීකරණ ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මම දැක්ක අමරවීර අමාත්‍යතුමා උදේ කිව්වා, මමත් ඒක පුජ්‍යලයක දන්නවා, අක්කර භාගයකින් අපි කොච්චර මිරිස් වලින් අස්සන්නක් ගත්තද කියලා ලක්ෂ 60 70 80 ගත්තා ඉන්නවා මේ කුසි නවීකරණ ව්‍යාපෘතිය නිසා. හැබැයි මේ රටේ තරුණයොන්ට ප්‍රශ්නයක් තියෙනවා රස්සා දෙන්න. අපි කියන්නේ තරුණයෝ රජයේ රස්සා ඉල්ලන්නේ නැහැ. මේ කුසි නවීකරණ ව්‍යාපෘතිය ගැන අපි ඉඩමක් දීලා අවශ්‍ය පහසුකම් ටික දීලා ඒ තාක්ෂණය පිළිබඳව දැනුවත් කරාට පස්සේ හොඳ ආදායමක් හොයාගන්න පුළුවන් තැනට මේ රටේ තරුණ තරුණයන් පත් කරගන්න පුළුවන්. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා මේ කුසි නවීකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ අයට මම දැක්ක රුපියල් මිලියන 500ක් විතර වෙන් කරලා තියෙනවා තරුණ අය වෙනුවෙන්. හැබැයි මීට වඩා වියදම් කරලා හරි මේ කුසි නවීකරණ ව්‍යාපෘතියේ මේ රටේ සීමිත ඉඩම් වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න කටයුතු කරොත් අපිට ලොකු අස්සන්නක් ගන්න පුළුවන්. ඒ වගේම මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා ගරු ඇමතුමනි, අපේ රටට ගෙන්නන බීජවලට මම දන්නවා ප්‍රමිති ආයතන තියෙනවා. ගරු මන්ත්‍රීතුමා අවස්ථාව දෙන මේකෙන් අවසන් කරා. හැබැයි මේ වගේ මිල නියාමනය කිරීම ප්‍රමිතිය සහතික කිරීම ඉතාම වැදගත්. ගරු ඇමතුමනි එකම බීජය තියෙනවා රුපියල් 18 ගන්නක් තියෙනවා 1500ක් ගන්න තියෙනවා 2000ක් ගන්න තියෙනවා. එකම බෙහෙත් එක ගන්න තියෙනවා 18 ගන්න තියෙනවා 2000 ගන්න තියෙනවා 3000 ගන්න තියෙනවා. ගොවි වසරන වෙලා තියෙන. ඒක නිසා අවසාන විදියට මේ කිරි නිෂ්පාදනය ගැන කියලා මගේ කතාව අවසන් කරව විනා තප්පර 30ක් දෙන්න. ගරු ඇමතුමනි අපේ රටේ මම ඇහුවා ඇමතුමා කතා කරනකොට 160ක් අපේ රටට ආනයනය කරනවා කියලා. මම ඊයේ පෙරේද ගියා මහවයේ ගමට. එක කිරි ගොවි නිෂ්පාදනයේ කාන්තාවක් කියනවා මන්තුමා බලන්න මට හරක් 20ක් ඉන්නවා මට දැන් මේ හරක් එපා වෙලා තියෙන මේ 20 බලා ගන්න මොකද එළවලු මේ අනිත් වගාවන් හානි කරන්න ගියා වන්දි ගෙවනවා මට මේකේ පාඩුයි කියලා මං ඒවා කිරි කොච්චර ගන්නවද එක හරකකින් කිරි ලීටරයලු ගන්නෙ මං කෝ අර කතාව හරිනේ අතින් කාලා හරක් බලනවා කියන කතාව හරි හරක් 20ක් හදලා කිරි ලීටර 20ක් නම් ගන්නෙ මේ ලෝකේ අද තියෙන එක හරකකින් කිරි ලීටර 20 30 ගන්න අපේ රටේ අඩුම 10ක් 15ක් ගන්න. ඒකින්ද කෘෂිකාර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමක් ගන්න මේ මිනිසුන්ට එක හරකෙක් හරි හරියට ආදලා මේ නිෂ්පාදනය වැඩි කර ගන්න කටයුතු කරන්න කියන ඉල්ලනවා වගේම අවසාන විදියට මේ රටට ගෙන්නන කුසි නිෂ්පාදන වලට, කුසි උපකරණ වලට, බීජ වලට මේ රටේ කෘෂිකාර්ම මාතේ නියලා ගොවියෝ නිෂ්පාදනය කරන අස්වැන්නට වැඩ්බද්දක් ගහන්න නම් ඉඩ තියන්න එපා. එහෙම වුණොත් මේ ගොවියෝ දැඩි අසහනතාවට පත් වෙනවා. ඒක නිසා අවසාන විදියට කෘෂිකාර්ම අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යවරුන්ට සුබ පතනවා නිලධාරීන්ටත් ගොවියා වෙනුවෙන් යමක් කරන්න ඉදිරි වර්ෂය තුළ ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්නයි ප්‍රාර්ථනා කරමින් මන්නේර ඔබ මිස්තුති.
ස්තුති කර මන්ත්‍රීතුමා. වෙනල ගරු උදේ කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක්.
සභේ කිතලිමිතං ගරු රූපින රබහලේ පෙරතොට කයිතොල් අමිචින් පරවසලිය උත්තර නිදි ඔදිකිලි තොඩබිලේ சில கருத்துக்களை முன்வைக்க வாய்ப்பளித்தமைக்கு மிக்க நன்றி. பெருந்தோட்ட கைத்தொழில் அமைச்சின் கீழ் தேயிலை தொழில்துறை மிக முக்கியமான ஒரு பங்கை வகிக்கிறது. உலக ஆய்விலே நீருக்கு பின்னர் அதிக அளவில் மக்களால் அருந்தப்படும் பானமாக தேநீர் காணப்படுகிறது. இலங்கையின் பொருளாதாரத்திலே தேயிலை கணிசமான ஒரு பங்களிப்பை செய்கிறது. குறிப்பாக எமது நாட்டின் மொத்த தேசிய உற்பத்தியிலே 2000 ஆண்டு 2.5%, 2010 ஆண்டு 3.2%, 2020 ஆண்டு 3.8%, மற்றும் 2022 ஆண்டு 4.1% என்று தொடர்ச்சியாக வளர்ச்சியை காட்டி வந்துள்ளது. தேயிலை உற்பத்தி துறையிலே ஏற்றுமதி வருமானம் அதிகரித்துள்ள போதிலும் அதற்காக பாடுபடும் தொழிலாளர்களின் வாழ்வில் அல்லது தொழிற்சார் துறையிலே முன்னேற்றம் ஏற்பட்டதாக தெரியவில்லை. தோட்டங்களை நிர்வகிக்கும் பெருந்தோட்ட கம்பெனிகளால் இந்த மக்கள் தொடர்ந்து புறக்கணிக்கப்பட்டு வருகிறார்கள், வஞ்சிக்கப்பட்டு வருகிறார்கள். தோட்ட மக்களின் தற்காலிக குடியிருப்புகள் தோட்ட நிர்வாகத்தினால் காட்டுமிராண்டித்தனமாக அடித்து நொறுக்கப்படுகிறது. அவர்கள் நீதிமன்றத்திற்கும் போலீஸ் நிலையங்களுக்கும் இழுத்தடிக்கப்படுகிறார்கள். குறிப்பாக சொல்ல வேண்டும் என்றால் மரத்தில் இருந்து விழுந்தவனை மாடு முட்டிய கதை போல தோட்ட தொழிலாளர்கள் தொடர்ந்தும் துன்பப்படுத்தப்படுகிறார்கள். அவர்கள் உழைப்புக்கேற்ற ஊதியம் இல்லை, நிம்மதியாக தூங்கி எழும்ப சொந்த வீடு இல்லை, உரிமை என்று சொல்ல ஒரு துண்டு காணி இல்லை, அடையாளம் என்று சொல்ல சொந்த முகவரி இல்லை. இந்த நிலையிலே நிரந்தர முகவரி கேட்டு ஒட்டுமொத்த மலைய மக்களின் குரலாக நீதிமன்றம் சென்று வரலாற்று சிறப்பு மிக்க ஒரு தீர்ப்பு ஒன்று பெறப்பட்டுள்ளது. அதே சமயத்திலே தற்போது கட்டப்படும் வீடுகளுக்கு முகவரி வழங்கப்படுவது ஒரு மகிழ்ச்சி தரக்கூடிய ஒரு விடயமாகும். சபைக்கு தலைமை தாங்கார உறுப்பினர் அவர்களே, இலங்கையின் தேயிலை உற்பத்தி வளர்ச்சியை நாம் பட்டியலிட்டு காட்டுவதற்கு காரணம் இருக்கிறது. காரணமானது இந்த தேயிலை வளர்ச்சியானது வெறுமனே ஆகாயத்திலிருந்து நிலத்துக்கு விழுந்ததல்ல. இதற்கு பின்னர் ரத்தம், வேர்வை, வேதனை, சோதனை, துன்பம் கலந்த ஒரு வரலாறு இருக்கிறது. அந்த வரலாற்றுக்கு சொந்தக்காரர்கள் இந்த நாட்டிலே 200 வருடங்களை பூர்த்தி செய்திருக்கிற மலைய பெருந்தோட்ட மக்கள் ஆவர். குறிப்பாக சொல்ல வேண்டும் என்றால் என்னத்தான் தேயிலை ஏற்றுமதி அதிகரித்து, தேயிலை உற்பத்தி அதிகரித்து, ஏற்றுமதி அதிகரித்து, அந்நிய செலவாணி அதிகரித்து நாடு வளம் பெற்றிருந்தாலும் எமது மக்களின் வாழ்க்கையிலே இன்னும் வளம் பெறவில்லை. இதற்கு முக்கிய காரணம் தொடர்ச்சியாக எமது மக்கள் பெருந்தோட்ட கம்பெனிகளால், ஆட்சியாளர்களால் ஏமாற்றப்பட்டுள்ளார்கள். அவர்களது உழைப்பு சுரண்டப்படுகிறது, வியர்வை உறிஞ்சப்படுகிறது, ஆனால் அதற்கேற்ப அவர்களுக்கு ஊதியமோ அல்லது சலுகைகள் வழங்கப்படுவதில்லை. காலங்காலமாக அவர்கள் சம்பள பிரச்சனையும் தொடர்ந்து ஏமாற்றப்பட்டு காணப்படுகிறார்கள். குறிப்பாக கூட்டு ஒப்பந்தம் என்ற போர்வையிலே பல வருட காலமாக இந்த மக்கள் ஒரு வட்டத்துக்குள் அடைக்கப்பட்டிருந்தார்கள். அதன் பின்னர் அதிலிருந்து விடுபட்டு சம்பள நிர்ணய சபை என்ற ஒரு தேசிய நீரோட்டத்தில் கலக்கப்பட்டிருந்தாலும் பெருந்தோட்ட கம்பெனிகளின் அந்த நடவடிக்கையின் காரணமாக அந்த சம்பள நிர்ணய சபை முறையும் ஒரு தோல்வியடைந்த முறையாக தற்போது மாறியுள்ளது. தற்போது தோட்ட தொழிலாளர்களின் சம்பள அதிகரிப்பு குறித்தான பேச்சுவார்த்தை மீண்டும் நடத்தப்பட உள்ளது. ஒரு பக்கம் கூட்டொப்பந்தம் மீண்டும் கைச்சாத்திடப்பட வேண்டும் என்ற கோரிக்கை மேலோங்கி காணப்படுகிறது. மறுபக்கத்திலே பெருந்தோட்ட கம்பெனிகள் மூலமாக அதிக வருமான பகிர்வு முறை, அதாவது ரெவன்யூ ரெவனிஷா முதல்ல இந்த முறை முன்வைக்கப்பட்டுள்ளது. குறிப்பாக கூட்டு ஒப்பந்தம் மிகவும் பழமை வாய்ந்த முறை என்றாலும் இது பல நாடுகளில் இன்னும் நடைமுறையில் இருக்கிறது. அதன் மூலமாக தொழிலாளர்களின் நலன்புரி விடயங்கள் பாதுகாக்கப்பட்டாலும் அந்த கூட்டு ஒப்பந்தத்தின் மூலமாக நியாயமான சம்பளம் இந்த தோட்ட தொழிலாளர்களுக்கு கிடைக்கப்படவில்லை என்பதுதான் உண்மையான உண்மை. ஆகவே அதே போல அதனை வழங்குவதற்கும் பெருந்தோட்ட கம்பெனிகள் எந்த வகையிலும் முன் வருவதில்லை. ஆகவே இந்த கூட்டு ஒப்பந்தத்தின் மூலமாக பெருந்தோட்ட மக்களுக்கு நியாயமான சம்பளம் கிடைக்குமா என்பது ஒரு சந்தேகம் நிலவுகிறது. அதே போல பெருந்தோட்ட கம்பெனியால் முன்வைக்கப்பட்டுள்ள அதிகார பகிர்வு ரெவனிஷா மாடல் என்பது குறித்தும் ஒரு சந்தேகம் நிலவுகிறது. குறிப்பாக இந்த திட்டம் நடைமுறைப்படுத்தப்படும் போது எல்லா தொழிலாளருக்கும் சமமாக வருமானம் கிடைப்பது என்று ஒரு கேள்விக்குறியாகும். காரணம், ஒவ்வொரு பெருந்தோட்ட கம்பெனிகளிலும் ஒவ்வொரு விதமான உற்பத்தி திறன், ஒவ்வொரு விதமான தரம் அடிப்படையிலே தேயிலை உற்பத்தி செய்யப்படுகிறது. மேலும் அங்கு கொழுந்து அதிகம் காணப்படும் பெருந்தோட்ட கம்பெனிகளிலே வேலை செய்யும் தொழிலாளர்களுக்கு ஓரளவு அதிக சம்பளமும், கொழுந்து குறைவாக காணப்படும் பெருந்தோட்ட கம்பெனியில் வேலை செய்யும் தொழிலாளர்களுக்கு குறைந்த அளவு சம்பளமும் பெறக்கூடிய ஒரு சூழ்நிலை காணப்படுகிறது. அது இது குழப்பமான சூழ்நிலை என்பது நிலையத்திலே இது ஒரு ஒரு இதன் மூலமாக ஒரு அசாதாரணம் நிலை காணப்படுவதாக இருக்கிறது. குறிப்பாக ஒரே தொழிலில் ஈடுபடும் தொழிலாளர்களுக்கு மாறுபட்ட அதாவது சம்பள நிர்ணய அதாவது சமநிலை இன்மை என்பது இந்த திட்டத்தின் மூலம் காணப்படும். குறிப்பாக ஒரு கிலோ பச்சை குழந்தை விற்பனை செய்யப்படும் போது அதிலே அந்த விலையில 60% தோட்ட தொழிலாளர் வழங்கப்படும் போது அதில் ஊழியர் சேமநாப நிதி, ஊழியர் நம்பிக்கை பொறுப்பு நிதி போன்றவை அவர் எவ்வாறு வழங்கப்படும், அதுபோல அவர்களுக்கான சலுகைகள் தொடர்பிலும் இந்த திட்டம் தொடர்பில் ஒரு சந்தேகம் நிலவுகிறது. ஆகவே இது சமநிலை அற்ற திட்டம் என்பதால் இது எந்த அளவிற்கு சமூகத்தில் சாத்தியப்படும் என்ற ஒரு கேள்வி எழுப்பினீங்க. ஆகவே அதனால் தான் நாங்கள் சிறு தோட்ட உரிமையாளர்கள் போன்று பெருத்தோட்ட பகுதிகளிலும் தோட்ட தொழிலாளர்கள் தேயிலை தோட்டங்கள் பிரித்து கொடுக்கப்பட வேண்டும் என்ற அடிப்படையிலே தொழிலாளர் தேசிய சங்கம் தொடர்ச்சியாக நாங்கள் அதனை முன்வைத்து வருகிறோம். ஏனெனில் குறைந்தபட்சம் ஒரு தோட்ட தொழிலாளிக்கு, தோட்ட தொழிலாளி குடும்பத்துக்கு 2 ஏக்கர் காணியாவது பிரித்து கொடுக்கப்பட்டு, அதாவது தேயிலையுடன் பிரித்து கொடுக்கப்பட்டு, அதிலே பறிக்கப்படும் கொழுந்துக்கு அன்றைய நாள் சந்தை விலைப்படி விற்பனை வாய்ப்பு வழங்கப்பட வேண்டும். ஆகவே இதன் மூலமாக தோட்ட தொழிலாளர் வாழ்விலே ஒரு புது ஒரு அத்தியாயத்தை ஏற்படுத்த முடியும் என்று நாங்கள் நினைக்கிறோம். மேலும் தற்போது இந்த அரசாங்கம் இதனை செய்யாவிட்டாலும் எதிர்வரும் காலங்களிலே ஐக்கிய மக்கள் சக்தியின் மூலமாக ஏற்படும் இந்த ஆட்சியிலே நிச்சயமாக இந்த பெருந்தோட்ட தொழிலாளர்களை சிற்றூடகமாக ஆக்குவோம் என்பதை இந்த சந்தர்ப்பத்தில் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் சிறு பெருந்தோட்ட பகுதிகளிலே இந்த கம்பெனிகள் மூலம் பல வரவேற்கத்தக்க விடயங்கள் முன்னெடுத்தாலும் பெருந்தோட்ட கம்பெனிகளால் முன்னெடுக்க வேண்டிய அபிவிருத்தி திட்டங்கள் எதுவும் தற்போது நடைபெறவில்லை. பெரும்பாலான பெருந்தோட்ட கம்பெனிகள் அசம்பந்த போக்கின் காரணமாக தற்போது பல தோட்டங்கள் மூடப்படும் நிலையிலே காணப்படுகிறது. அதே போல தோட்ட தொழிற்சாலைகள் மூடப்பட்டுள்ளன. அதே போல தோட்ட வைத்தியசாலைகள் மூடப்பட்டுள்ளன. தோட்டத்தில் உள்ள முன்பள்ளிகள் மூடப்பட்டுள்ளன. இது குறித்து கௌரவ அமைச்சர் அவர்கள் கவனம் செலுத்த வேண்டும் என நான் கேட்டுக்கொள்கிறேன். அத்துடன் தற்போது பெருந்தோட்ட பகுதிகளிலே தோட்ட தொழிலாளிகள் பெண் பிள்ளைகள் உதவி வெளிக்கல உத்தியோகஸ்தர்களாக உள்வாங்கப்பட்டுள்ளது மிகவும் வரவேற்கக்கூடிய ஒரு விடயமாகும். மேலும் பல பெருந்தோட்ட பிள்ளைகள் உள்வைக்கப்பட்டு வெறுமனே உதவி வெளிக்கல உத்தியோகஸ்தர்களாக மாத்திரமன்றி வெளிக்கல உத்தியோகர்கள், கணக்காளர்கள், உதவி முகாமையாளர்கள், முகாமையாளர்கள் என்று அனைத்து பதவி உயர்வு வழங்கப்பட வருவதற்கான வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட வேண்டும் என கேட்டுக்கொள்கிறேன். மேலும் தற்போது பெருந்தோட்ட பகுதிகளிலே சுமார் 12,000 ஏக்கர் தரிசு நிலங்கள் காணப்படுவதாக ஆய்வுகளில் கூறப்படுகிறது. இவ்வாறு காணப்படும் தரிசு நிலங்களை பெருந்தோட்டங்களிலே வாழ்ந்து பெருந்தோட்டங்களிலே வேலை செய்யாத இளைஞர் யுவதிகளுக்கு பகிர்ந்தளிப்பதன் மூலமாக அவர்களுக்கும் அவர்களுக்கும் அதாவது சுயதொழில் வாய்ப்பை மேம்படுத்த முடியும் என கேட்டுக்கொள்கிறேன். அமைச்சமாக மினிச்சோக் மங்கண்ணா. ஓகே, குறிப்பாக விவசாயம், கால்நடை வளர்ப்பு, நன்னீர் மீன் வளர்ப்பு போன்றவற்றை செய்யப்படுவது மூலமாக அவர்களுக்கு ஒரு சுயதொழில் வாய்ப்பை ஏற்படுத்த முடியும். அதன் மூலமாக சமூக முன்னேற்றத்தை காணக்கூடியதாக இருக்கும் என்று நான் நினைக்கிறேன். மேலும் தங்களுடைய பிரதேசத்திலே சிறு தோட்ட உரிமையாளர்கள் தொழில் புரிந்து பெருந்தோட்ட துறையையும் பாதுகாக்கக்கூடிய ஒரு சூழ்நிலை அதன் மூலமாக உருவாகும். மேலும் பெருந்தோட்ட பகுதிகளிலே பெருந்தோட்ட அமைச்சர் கௌரவ மஹிந்த அமரவீரா அவர்கள் இந்த தரிசு நிலங்களை பகிர்ந்தளிப்பதற்கான வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட வேண்டும் என்பதோடு அதனை எவ்வாறு பகிர்ந்தளிப்பது என்பது குறித்து ஒரு குழு ஒன்றை அமைத்தால் நிச்சயமாக அதற்கு எங்களது முழுமையான நாங்கள் ஆதரவையும் ஒத்துழைப்பையும் வழங்குவோம் என்று இந்த சந்தர்ப்பத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக இந்த நாட்டினுடைய விவசாயத்துறையிலே ஒரு முன்னேற்றத்தை ஏற்படுத்தி அமைச்சர் நீங்கள். ஆகவே இது குறித்து இந்த தரிசு நிலங்களிலே விவசாயம், சுயதொழில் போன்றவற்றை மலை இளைஞர்கள் ஈடுபடுவதில் ஊக்குவிப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அதே போல உங்களுக்கு தெரியும் இந்த நாட்டிலே கௌரவ சிபி ரட்னா அவர்கள் இருக்கிறார், உங்களுக்கு தெரியும் இந்த நாட்டிலே விவசாயத்துறையிலும் சரி தேயிலை துறையிலும் சரி மேன்மை கொண்டு அதிகமாக விளங்குவது நூலிலை மாவட்டம் தான். ஆகவே அந்த மாவட்டத்துக்கு அதிக முன்னுரிமை அளிக்கப்பட வேண்டும் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அது மாத்திரமன்றி பெருந்தோட்ட பகுதியிலே பணிபுரியும் தோட்ட சேவையாளர் குறித்து கவனம் செலுத்த வேண்டும். குறிப்பாக இந்த தோட்டத்தில் வேலை செய்யும் தோட்ட சேவையாளர்கள் அவர்கள் பணிபுரியும் போது அவர்களுக்கு வீடுகள் வழங்கப்படுகிறது. ஆனால் பணியிலிருந்து விலகி செல்லும் போது அதனை மீள கையளிக்கப்பட வேண்டும். ஆகவே அதற்கு பிறகு அவர்கள் மிகவும் அசாதாரண சூழ்நிலைக்கு தள்ளப்படுகிறார்கள். ஆகவே அந்த தோட்ட சேவையாளர்களுக்கு தனியான வீடமைப்பு திட்டங்களை நடைமுறைப்படுத்துவதற்கு நாங்கள் நடவடிக்கை வேண்டும் என்று சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்வதோடு இறுதியாக கூறிக்கொள்ளப்படுகிறேன். பெருத்தோட்ட தொழிலாளர்களை அனைத்து வகையிலும் முன்னேற்ற பாதைக்கு அழைத்து செல்வதற்கு இலங்கை நாட்டினுடைய சிலான் டீ என்ற சர்வதேச புகழை மேலும் அதிகரிக்க செய்யவும் இந்த புகழுக்கு பின்னணி இருந்து உழைக்கும் தோட்ட தொழிலாளர்கள் வாழ்விலே ஒளி ஏற்றவும் பெருந்தோட்ட கைச்சு அமைச்சர் செயல்பட வேண்டும் என்பதோடு கேட்டுக்கொள்வதோடு இந்த அமைச்சருக்கு அனைத்து வளங்களையும் வழங்கி அதன் மூலமாக பெருந்தோட்ட மக்கள் வாழ்க்கை வளம் பெற வேண்டும் என்பதற்கும் கூறிக்கொண்டுவது பெருந்தோட்ட அமைச்சருக்கும் எனது வாழ்த்துக்களை தெரிவித்து விடைபெறுகிறேன். நன்றி.
சுதேகர் மந்திரிதுமா.